ಅದೇ ಅಪಿ ಸಬ್ಬಾಸು ಸೂತ್ರ ಕರಾಣಿ ಮಾವಿಸಿ ಮಿಸೆ ಅಸನಲದಿ ಎಕ್ಕಲಕ ಬಾಗುತುಂಗಾನ್ಸೆ ಸಗತ್ನೂರ ಸಮೀಪೆ ಜೇತವರ ನಮ್ಮ ಮನೆ ಬಿಡಿಸಿಟುಗೆ ಆರಾಮಿ ವಡವಾಸೆ ಕನೆ ಸೇಗ ಬಾಗುತುಂಗಾನ್ಸೆ ಮಹಾನಿ ಭಿಕ್ಷು ಎಮತು ಸೇಗ ಏ ಭಿಕ್ಷು ಬಾಗುತುಂಗಾನ್ಸೆಟ ವಾನ್ಸೆಯಾಯ್ ಪಿಲಿವದ ನಸೂಗ ಬಾಗುತುಂಗಾನ್ಸೆ ಮೀ ಸೂತ್ರೆ ವದಾಲ ಸೇಗ ಮಹಾನ್ನಿ ತೊಪಟ ಸೀಲು ಆಶ್ರಯಂಗೆ ಸಂವರ ಕಾರಣಿ ದೇಶನಾಕರಣಿ ಮೇ ಆಸವ ಮನಾಕುಟ ಮಿನ್ಹಿಕರು ದಶಮಿ ವದಾಲ ಸೇಕ ಎಸೆಯ ವಹಂಸೆಯ ಭಿಕ್ಷು ಭಾಗತುಂಗಾಂಸೆಯಟ ಪಿಲಿವದ ನೆಸು ಭಾಗತುಂಗಾಂಸೆ ಮೀ ಕಾರಣೆ ವದಾಲ ಸೇಕ ಮಹಾನಿ ಮಮ ನುವನಿ ದಣ್ಣಾಹುಟ ದಕ್ನಾಹುಟ ಆಶ್ರಯಂಗೆ ಶೇಖರಿಯಂ ಕೇಮ್ ನೊದಣ್ಣಾಹುಟ ನುದಕ್ನಾಹುಟ ನೋಕೇಮ್ ಜಲದು ಮಹಾನಿ ಕುಮಕ್ ದಣ್ಣಾಹುಟ ಕುಮಕ್ ದಣ್ಣಾಹುಟ ಆಶ್ರವಾಕ್ಯವೇ ಇದೆ ಯೋನಿಸೋ ಮನಸ್ಸಿ ಕಾರೇದ ಐನಿಸೋ ಮನಸ್ಸಿ ಕಾರೇದ ದಣ್ಣಾಹುಟ ದಕ್ನಾಹುಟ ಆಶ್ರವಾಕ್ಯವೇ ಮಹಾನಿ ನೋನಿ ಮೆನಿಕರಣ್ಣಾಹುಟ ನೂಪನ್ನಾವುದ ಆಶ್ರಯ ತುಪದೀತ್ ಉಪನ್ನಾವುದ ಆಶ್ರಯ ತಡಿತ್ ಮಹಾನಿ ನೋನಿ ಮೆನಿಕರಣ್ಣಾಹುಟ ನೂಪನ್ನಾವುದ ಆಶ್ರಯ ನೂಪದೀತ್ ಉಪನ್ನಾವುದ ಆಶ್ರಯೋತ್ ಪ್ರಹೀನವೇತ್ ಮಹಾನಿ ದರ್ಶನಿ ಪಹಕಲಿತು ಆಶ್ರಯವೇತ ದರ್ಶನ ಪಹಾತಬ್ಬ ಇಲಂಗಟ ಪೆನ್ನನು ಸಂವರಿಂ ಪಹಕಲಿತು ಆಶ್ರಯ ತೀನುವಾಕಿಲ ಇಲಂಗಟ ಪೆನ್ನನು ಜ್ಞಾನ ಸಂವರ ಸಂಖ್ಯಾತ ಪ್ರತ್ಯಾವೇಶ ಪ್ರತಿಸೇವನಿ ಪಹಕಲಿತು ಆಶ್ರಯ ತೀನುವಾಕಿಲ ಏಕೆಂದರೆ ಯೂಸ್ ಕರ್ನ ವಿಧಿ ಅನ್ನೋದವ ಏಕ ಸಿದ್ಧವೇ ಕಾಂತಿ ಸಂವರ ಸಂಖ್ಯಾತ್ ಅಧಿವಾಸನಿ ಪಹಕಲಿತು ಆಶ್ರಯ ತೀನುವಾಕಿಲ ಏಕೆಂದರೆ ಯುವಸೀಮಿಂ ಪಹಕಲಿತು ಆಶ್ರಯ ತೀನು ಶೀಲ ಸಂವರ ಸಂಖ್ಯಾತ ಪರಿವರ್ಜನಿ ಪಹಕಲಿತು ಆಶ್ರಯ ತೀನು ಏಕೆಂದರೆ ಅವಾಯ್ಡೆನ್ಸ್ ಕಿನಿಕೆ ಅತ ಹರಿಯಂ ಅವಾಯ್ಡ್ ಕರ್ನು ವಿರಿ ಸಂವರ ಸಂಖ್ಯಾತ್ ವಿನೋದನಿ ಪಹಕಲಿತು ಆಶ್ರಯ ತೀನು ಏಕೆಂದರೆ ಎಲಿಮಿನೇಷನ್ ಕಿನಿಕ ಇವತ್ ಕರೀಮ್ ಇಲಂಗಟ ಪೆನ್ನನು ಭೋಜ್ಯಾಂಗ ಭಾವನಾವಿ ಪಹಕಲಿತು ಆಶ್ರಯ ತೀನು ಹಾಕಿಲ್ಲ ಮೀ ಹತ್ ಧರ್ಮ ಬುಧ ಹಾಂದ್ರು ಪೆನ್ನ ದರ್ಶನೇ ಪಹಕರಂಡೋನಿ ಸಂವರೆ ಪ್ರತಿಸೇವನೆ ಯುವಸೀಮೆ ಅವಾಯ್ಡ್ ಕಲ್ಲ ಇಲಂಗಟ ಎಲಿಮಿನೇಟ್ ಕಲ್ಲ ಭೋಜ್ಯಾಂಗಿ ಮಹಾನ್ನಿ ದರ್ಶನೇ ಪಹಕಲಿತು ಆಶ್ರಯ ಕವರದೇ ಆತ ಮಹಾನ್ನಿ ಮೇಲೋಕೆ ಬುದ್ಧಾದಿ ಆರ್ಯ ನೊದಾಕ್ ನಾವು ಆರ್ಯಧರ್ಮಿ ಅದಾಕ್ಸು ಆರ್ಯಧರ್ಮಿ ನೊಹಿಕ್ನು ನಾವು ಬುದ್ಧಾದಿ ಸತ್ಪುರುಷ ನುದಾಕ್ನ ಹಸುಡು ಸತ್ಪುರುಷ ಧರ್ಮಿ ಅದಾಕ್ಸು ಸತ್ಪುರುಷ ಧರ್ಮಿ ನೊಹಿಕ್ನು ಅಶ್ರುತವತ್ ಪುತಾಕ್ ಜನತೆಮಿ ಮಿನೇ ಕಲಿತು ಧರ್ಮಿ ಅನ್ನೋದನಿ ಮಿನಿ ನೊಕಲಿತು ಧರ್ಮಿ ಅನ್ನೋದನಿ ಮಿನೇ ಕಲಿತು ಧರ್ಮಿ ಅನ್ನೋದಣ್ಣ ನೊಮಿನೇ ಕಲಿತು ಧರ್ಮಿ ಅಂದನ್ ನೊದಣ್ಣ ಹಿತೆಮ್ ಯಂ ಧರ್ಮಕ್ಕೆ ನೀಕ್ ನೊಮಿನಿ ಕಲಿಯುತ್ತಾನ ಈ ಧರ್ಮ ಮಿನಿ ಕೆರಿ ಯಂ ಧರ್ಮಕ್ಕೆ ನೀ ಮಿನಿ ಕಲಿಯುತ್ತಾನ ಈ ಧರ್ಮ ಮಿನಿ ನೊಕರಿ ಮಹಾನ್ನಿ ಯಂ ಧರ್ಮಕ್ಕೆ ನೀಕು ಮಿನಿ ಕೆರೆಯನಂ ಮಿನಿ ನೊಕಲಿತು ಈ ಧರ್ಮವು ಕೌರುದೇ ಆತ ಮಹಾನ್ನಿ ಯಂ ಧರ್ಮಕ್ಕೆ ನೀಕು ಮಿನಿ ಕರಣ್ಣಾಹುಟ ನೂಪನ್ ಕಾಮಾಶ್ರಯ ಉಪದೀದ ಉಪನ್ ಕಾಮಾಶ್ರಯ ವೆಡೇದ ನೂಪನ್ ಭವಾಶ್ರಯ ಉಪದೀದ ಉಪನ್ ಭವಾಶ್ರಯ ವೆಡೇದ ನೂಪನ್ ಅವಿದ್ಯಾಶ್ರಯ ಉಪದೀದ ಉಪನ್ನ ಅವಿದ್ಯಾಶ್ರಯ ವೆಡೇದ ಯಂ ಧರ್ಮಕ್ಕೆ ನೀಕು ಮಿನಿ ಕೆರೆಯಿನ ಮುಹುವೇ ಮಿನಿ ನೊಕಲಿಯುತು ಧರ್ಮಿಯು ಏಕೆನ್ ಕಾಮಾಶ್ರಯ ವೆಡಿಯುನದಿ ಮಿನಿ ನೊಕಲಿಯುತಿ ನಮ್ಮ ನೇ ಪುದ್ಗಲೇವ ಮಿನಿ ಕರ್ಮ ತೋಡು ಕಾಮಾಶ್ರಯಂಕಿಯೋ ವೆಡಿಯನು ಆಪೇನೋ ಮಹಾನ್ ಯಂ ಧರ್ಮಕ್ಕೆ ನೀಕು ಮಿನಿ ನೊಕೆರೆಯಿನ ಮಿನಿ ಕಲಿಯುತು ಈ ಧರ್ಮಿಯು ಕವರದೇ ಆತ ಮಹಾನ್ ಯಂ ಧರ್ಮಕ್ಕೆ ನೀಕು ಮಿನಿ ಕರಣ್ಣಾವುಟ ನೂಪನ್ ಕಾಮಾಶ್ರಯ ನೂಪದೀದ ಉಪನ್ ಕಾಮಾಶ್ರಯ ಪ್ರಹೀನವಿದ್ದ ನೂಪನ್ ಭವಾಶ್ರಯ ನೂಪದೀದ ಉಪನ್ ಭವಾಶ್ರಯ ಪ್ರಹೀನವಿದ್ದ ನೂಪನ್ ಅವಿದ್ಯಾಶ್ರಯ ನೂಪದೀದ ಉಪನ್ ಅವಿದ್ಯಾಶ್ರಯ ಪ್ರಹೀನವಿದ ಯಂ ಧರ್ಮಕ್ಕೆ ನೀಕು ಮಿನಿ ನೊಕೆರೇನ ಮುಹುವೆ ಮಿನಿ ಕಲಿಯುತು ಧರ್ಮವೆ ಮಿನಿ ನೊಕಲಿತು ಧರ್ಮ್ಯ ಮಿನಿ ಕೆರೀಮಿ ಮಿನಿ ಕಲಿಯುತು ಧರ್ಮ್ಯ ನೊಮಿನಿ ಗಿರೀಮಿ ಒಟ್ಟು ನೂಪನ್ನಾವುದ ಆಶ್ರಯ ಉಪದೀತ ಉಪನ್ನಾವುದ ಆಶ್ರಯ ತಡೆದ ಹಿತಮೇ ಮಿಸಿ ನುನುವನಿ ಮಿನೀಕರಾಯ್ ಮೊಮ್ಮ ಅತೀತ ಕಾಲೇ ಊಯೇದ ಅತೀತ ಕಾಲೇ ನೋವುಯೇದ ಅತೀತ ಕಾಲೇ ಕವರಿಕ್ಕು ಉಯ್ಯಂದ ಅತೀತ ಕಾಲೇ ಕೆಸೆ ಉಯ್ಯಂದ ಮೊಮ್ಮ ಅತೀತ ಕಾಲೇ ಕವರಿಕ್ಕು ಸಿಟ ಕವರಿಕ್ಕು ಉಯ್ಯೇದ ಮೊಮ್ಮ ಅನಾಗತ ಕಾಲೇ ವೆಂದು ಓ ಅನಾಗತ ಕಾಲೇ ನೋ ಎಂದು ಓ ಅನಾಗತ ಕಾಲೇ ಕವರಿಕ್ಕೆಂದು ಅನಾಗತ ಕಾಲೇ ಕೆಸೆ ಎಂದು ಓ ಮೊಮ್ಮ ಅನಾಗತ ಕಾಲೇ ಕವರಿಕ್ಕು ಸಿಟ ಕವರಿಕ್ಕು ಎಂದು ದಂ ವರ್ತಮಾನೀಕರಿ ತಮಾಕಿರಿ ಸಗಯತ್ತೇವೆ ಮಮ ವೆಂದೋ ನುವೆಂದೋ ಕವರೆಕ್ಕೆಂದೋ ಕೆಸೆವೆಂದೋ ಮೇ ಸತ್ತತೆಮು ಕೊಯ್ಯಂಗಾಯದು ಏಮನೆತ್ತ ಕೊಯ್ ಎಣ್ಣೆ ಇದು ಹೋಯಿಕೇದು ඉතින් මෙසේ නුනුනි මෙනෙහි කරන ඔහුට සවැදෑරුන් දිට්ටීන් අතරින් එක්තරා දිට්ටියක් උපදිනවා. තමා ඇතයි කියලා සත්‍ය වශයෙන්ම දිට්ටියක් ඉපදිනවා. ඊළඟට ආපහු තමා නැතයි කියලා දිට්ටියක් ඉපදිනවා. ඊළඟට තමා හැඳින ගනිමින් සත්‍ය වශයෙන් විස්තර වශයෙන් ඔහුට දිට්ටියක් උපදිනවා. මමව තමා නැතයි හැඳින ගනිමින් සත්‍ය වශයෙන් විස්තර වශයෙන් දිට්ටියක් උපදිනවා. තමාන වූ මමව තමා හැඳින ගනිමින් විස්තර වශයෙන් ඔහුට දිට්ටියක් උපදිනවා. තවත් දිට්ටියක් එනවා. මේ වචන ප්‍රකාශ කරන විඳින මම සදාකාලිකයි නොපෙරණ සූවි කියලා ඒ දිට්ටිකාන් බුදුහාමුදුරු පෙන්නන මහන්නේ මේ දිට්ටිගතේ දිට්ටිකාන්තාරයේ කියලා කියනවා කියලා. මේ දිට්ටි සංගෝජනිය කියලා. මහන්නේ දිට්ටි සංගෝජනයෙන් සංයුක්ත වූ අසුතවත් පෘථග්ජනතෙමි ජාතින් ජරාවෙන් මරණයෙන් ශෝකින් වැළපීමෙන් කාය දුකින් මානසික දුකින් දැඩි ආයාසයෙන් නොමිදේ සීලු සසර දුකින් නොමිදේයයි කියන මහණි ආර්යයන් දක්නාසුළු ආර්ය ධර්මයේ දක්ෂ ආර්ය ධර්මයේ මොනවට හේතු වුණු සත්පුරුෂයන් දක්නාසුළු සත්පුරුෂ ධර්මයේ දක්ෂ සත්පුරුෂ ධර්මයේ මොනවට හේතු වුණු ශ්‍රුතවත් ආර්ය ශ්‍රාවක තෙමි මෙනෙහි කළ යුතු ධර්මයන් දන්නේ මෙනෙහි නොකළ යුතු ධර්මයන් දන්නේ එතෙ මෙනෙහි කළ යුතු ධර්ම දන්නේ මෙනෙහි නොකළ යුතු ධර්ම දන්නේ යම් ධර්ම කෙනෙක් මෙනෙහි නොකළ යුතු නම් ඒ ධර්ම මෙනෙහි නොකරේ යම් ධර්ම මෙනෙහි කළ යුතු නම් ඒ ධර්ම මෙනෙහි කරේ මහණ නියම් ධර්ම කෙනෙකු මෙනෙහි නොකරේ නම් මෙනෙහි නොකළ යුතු ඒ ධර්මය කවරද මහණ නියම් ධර්ම කෙනෙකු මෙනෙහි කරන ඔහුට නූපන්නා වූ කාමාශ්‍රය උපදීද උපන්නා වූ කාමාශ්‍රය වැඩේද නූපන්නා වූ භවආශ්‍රය උපදීද උපන්නා වූ භවආශ්‍රය වැඩේද නූපන්නා වූ අවිද්‍යාශ්‍රය උපදීද උපන්නා වූ අවිද්‍යාශ්‍රය වැඩේද මොහොනායි යම් ධර්ම කෙනෙක් මෙනෙහි නොකරේ නම් මෙනෙහි නොකළ යුතුයේ ධර්මයෝයි මහන් යම් ධර්ම කෙනෙකු මෙනෙහි නොකරේ නම් මෙනෙහි කළ යුතුයේ ධර්මයෝ කවරදයක් මහන් යම් ධර්ම කෙනෙකු මෙනෙහි කරන ඔහුට නූපන්නා වූ කාමාශ්‍රය නෝපදීද උපන්නා වූ කාමාශ්‍රය ප්‍රහීන වේද නූපන්නා වූ භවආශ්‍රය නූපදීද උපන්නා වූ භවආශ්‍රය ප්‍රහීන වේද නූපන්නා වූ අවිද්‍යාශ්‍ර නූපදීද උපන්නා වූ අවිද්‍යාශ්‍ර ප්‍රහීන වේද මොහෝ නායි යම් ධර්ම කෙනෙකු මෙනෙහි කෙරේ නම් මෙනෙහි කළ යුතුයේ ධර්මයෝ ඔහුට මෙනෙහි නොකළ යුතු ධර්මයන් මෙනෙහි නොකිරීමෙන් මෙනෙහි කළ යුතු ධර්මයන් මෙනෙහි කිරීමෙන් නූපන්නාශ්‍රයොත් නූපදීද උපන් ආශ්‍රයොත් ප්‍රහීන වේද හේ මේ දුකයි නොවනින් මෙනෙහි කරයි මේ දුක්ඛ සමුදයයි නොවනින් මෙනෙහි කරයි මේ දුක්ඛ නිරෝධයයි නොවනින් මෙනෙහි කරයි මේ දුක්ඛ නිරෝධ ගාමිනී ප්‍රතිපදාවයි නෝනින් මෙනෙහි කරයි මෙසේ නෝනින් මෙනෙහි කරන ඔහුට සක්කාය දිට්ඨි විචිකිච්ඡා සීලබ්බත පරාමාස යන තුන් සංයෝජනය ප්‍රහින වෙත මහණනි මෝ දර්ශනින් ප්‍රහින කළ යුතු ආශ්‍රයයි කියලා. ඉතින් මෙතන මේ වැරදියට ට්‍රාන්ස්ලේට් කරලා තිනවා මේ සෝවාන් මගින් කියලා. මේ සක්කාය දිට්ඨි විචිකිච්ඡා සීලබ්බත පරාමාස කියන එක සෝවාන් නෙමෙයි සකුදාගාමි අනාගාමි අරිහත් හැමිකේම ඒක තියෙනවා කියලා අපි පෙන්වලා දීලා තිනෝ පස්සේ ඔය දුක්ඛ ටේබල් එක එහෙම පෙන්වන වෙලාව. ඉතින් මේ ධර්මිය අපි තේරුම් ගන්න ඉතුරු ටික බලන්න ඉස්සෙල්ලා අපි මේ ඩයග්‍රම්ස් වලට යමු. පළමුවම අපි අකනිට වම්බ ලෝකේ රහතන් වහන්සේලට පුතත්තාය පළ කරන මේ ධර්මිය ලබා දුන්නාට අපි එහෙමනම් මේ දෙවෙනි ස්ලයිඩ් එකට යමු. එතකොට මේ දෙවෙනි ස්ලයිඩ් එකේ පෙන්වන්නේ මේක පෙන්නනවා අත්ති මේ අත්තා කියලා. ඒ කියන්නේ වේදනාව තමයි කියලා ගැනීමක් කියන එක තියෙනවා. ඒක තමයි පළවෙනියට පෙන්නලා තියෙන්නේ. අත්ති මේ අත්තා. දෙවෙනියට පෙන්නනවා නත්ති මේ අත්තා කියලා. ඒ කියන්නේ වේදනාව නැති වුණාම තමා නැතේ කියන එක. ඊළඟට තුන්වෙනි කාරණයට පෙන්නනවා අත්තනාව අත්තානං සංජනාති කියලා. ඒ කියන්නේ මේ රූපය අත්තා සහ වේදනාවත් අත්තා. රූපය වේදනාවයි දෙකම අත්තා කියලා යා ගන්න. හතරවෙනි කාරණේට පෙන්නනවා අත්තනාව රූපං අනත්තාව කියලා වේදනාව. ඒ කියන්නේ දැන් ඊ අවස්ථාවේදී මේ පුද්ගලයා කල්පනා කරනවා මේ රූපය අත්තා. එතකොට මේ වේදනාව අනත්තා කියලා. ඉතින් ඔය හතරවෙනි කාරණේ ඔය අසංකීය සත්‍යෝ කියලා සත්‍යයන් ඉන්න ඔය හතරවෙනි ධානතලේ ඒ අය මේ මනස බොහොම කරදරයි කියලා මනස සප්‍රෙස් කරලා තියෙනවා. එතකොට ඒගොල්ලන්ගේ මේ බොඩි එක තියෙනවා. හැබැයි මනසක් මයින්ඩ් එකක් කියන එක එතන නැති වුණා. ඊළඟට පස්වෙනි කාරණයට පෙන්නනවා අනත්තාව අත්තානං කියලා. එතකොට අනත්තා කියන එක මේ රූපේ අනත්තා කියලා ගන්නවා. හැබැයි වේදනාව අත්තා කියලා ගන්නවා. ඒක තමයි අර මැංගෝ එක්සැම්පල් එක අපි පෙන්නුවේ. අර අඹ ගෙඩිය ගත්තා. අඹ ගෙඩිය කණු කෑල්ල කපලා දාලා කනකොට Tamanට අන්න අර සුඛයි කියන එක තේනවා. ඒ වේදනාව අත්තා වෙනවා. එතකොට අඹ ගෙඩිය අපි පෙන්නවා. ඒක තමන්ගේ නෙමෙයි. ඒක මුදලාලේගේ අන්තිමට ආපෝ තේජෝ වායෝ පඨවි ධාතු වලට යයිති. ඊළඟට පෙන්වන මේ හයවෙනි කාරණේට ඒ පුද්ගලයා කල්පනා කරනවා මේ වචන ප්‍රකාශ කරන විඳින මම නිත්‍යයි සදාකාලිකයි නොපරණ සුළුයි කියලා. ඉතින් ඒක හරියට අර සර්ෆ් බෝඩ් එකේ එක්සැම්පල් එක. ඒ මිනිසයා ඒ උඩ ඉන්නවා. ඉතින් එයා කල්පනා කරනවා මේ මම ඉන්නේ මම විඳින්නේ කියලා ඒක තියෙනවා. ඉතින් එයා තේරුම් ගත්තේ නැහැ මේ ස්පර්ශය නැති වුණාම මේක ඔක්කොම නැති වෙනවා කියලා නේද? එතකොට අර විඳ එක නැති වුණාම මේක නැති වෙනවා කියන හැඟීම දන්නේ නැතුව. එතකොට දැන් ඉතින් මේ දික්ටි හයක් තියෙනවා. මේ දික්ටි හයම මේ ඉදන් සත්‍යාවේ නිවේස කාය ග්‍රන්ථිය කියන එකට ඇතුල් වීමක් කියන එක තියෙනවා. එතකොට යමක් ওই ඉදන් සත්‍යාවේ නිවේස කාය ග්‍රන්ථියට ඇතුල් වෙච්ච විගසින් ඒ ප්‍රියේ විප්පයෝගී වෙනවද කියන ප්‍රශ්නයයි අපි මෙතන අහන්නේ. ඒ කියන්නේ මේක තේරුම් ගන්න නම් අපි තුන්වෙනි ස්ලයිඩ් එකට ගිහිල්ලා අපි ආපහු එමු. ඕගලන්ට පේනවා අර මනෝ සංකේතනාවෙන් ඉඳන් ජරාව දක්වා රේඛාවක් තියෙනවා. අපි කිව්වා ඕකෙන් තමයි ලෝභය කියන එක නිරූපණය කරන්නේ මේකේ මේ වම් පැත්තේ තියෙන ධර්මයන්දී කියලා. එතකොට ඒකට සමාන්තර රේඛාවක් තියෙනවා. ඒ රේඛාවන් නැන්දාම ඕගලන්ට ආශ්‍රයයන් එහෙම කිව්වේ නේද? අවිද්‍යාශ්‍රෝ මේ කියන්නේ කාමාශ්‍රෝ කියලා කියන්නේ අර සුඛයි කියන එකේ පසු සංඥා. ඒ වගේම සමාන්තර රේඛාවක ඉදන් සත්‍යාව නිවේස කාය ග්‍රන්ථි ඉඳන් ඇන්දොත් ඕගොල්ලෝ ඉන්නේ ප්‍රියෙහි විප්‍රයෝගේ. දැන් එහෙමනම් දැන් අර දික්ටි හය අපි කිව්ව ඉදන් සත්‍යාව නිවේස කාය ග්‍රන්ථයට ඇතුල් වෙනවා. මේවම සත්‍යයක් කියලා. එහෙම වෙච්ච ගමන්ම එකපාරටම අපිට ප්‍රියෙහි විප්‍රයෝගී තියෙනවද? නැහැ කියන එක තමයි උත්තරය. ඒ කියන්නේ ඒක මේ පරාමාසයට ගත වුණාට පස්සේ තමයි මේ ඒකේ විදිහට සිද්ධ වෙන්නේ. එතකොට මෙතන මේ පල්ලෙහෙන් ලියලා තිනවා ඔය වත්තුපු සූත්‍රයේ 9 වෙනි ස්ලයිඩ් එකට අපි රිෆර් කළා. මේ දැන් මෙතන දික්ටිනේ කතා කරලා නේද? මේ කුමකට මිච්ඡා දික්ටි වූයේ? ඉතින් අපි එතන ඉගෙන ගත්තා මතකද? පදිප්ත මන සංකාප නිසා ඇති වෙච්ච ඒ නිත්‍යභාවයම තමයි මේකට හේතුවයි ප්‍රත්‍යය වෙලා තින්නේ කියලා. ඒකෙන් තමයි අපි ওই දික්ටින් ඇති වෙලා තින්නේ. එවනම් අපි 3 වෙනි ස්ලයිඩ් එකට යමු. මේ 3 වෙනි ස්ලයිඩ් එකේ පෙන්වන්නේ මේ ජරා ධර්මයේ කියන එක හඳුන්වා දෙනවා. ඒජින් ෆිනොමිනා කියන එක. එතකොට ඒ කියන්නේ මොකද්ද ජරා ධර්මයේ කියලා කියන්නේ? මේ රූපයයි රූපයෙන් නිසා මම පවතිනවා කියන දික්තිය බිඳීම තමයි ওই ජරා ධර්මයේ කියලා කියන්නේ. රූපයයි රූපය නිසා මම පවතිනවා කියන දික්තිය බිඳීම. ඒක තමයි රූපේ ජරා ධර්මයේ කියලා කියන්නේ. එතකොට ඕගලන්ට පේනවා මෙතන මේ කොළපාට රේඛාවක් තියෙනවා. මතකද පදුට්ට මන සංකප්පේ අර අපි සසඳලා බැලුවා අර කලින් තිබිච්ච මේ පෙර තිබුණා වූ දෙකයි විඥානීය පෙර තිබුණා වූ එකයි ඒ දැන් අගේ සසඳලා බැලුවා නාමකායේ අගයත් එක්ක බල්ලා යාන්තම් විඥාන ධාරාව ගැලුවා නම් නිට්ටයයි අන්න පදුට්ට මන සංකප්පේ ඇති වුණා. එතකොට දැන් මෙතන පෙන්නනවා මේ විඥානේ හට ගැනීම. බෙල් ෂේප් කර්ව් එකක් තියෙනවා. එතකොට මේකේ පෙන්නන්නේ මේ A ඉඳන් B දක්වා ගියා කියලා කියනවා නම් අන්න ඒක ಜಾතිය වශයෙන් අපි සලකන්න ඕනේ. එන්න මේ ග්‍රීන් ලයින් එකට මේක සම්බන්ධයි. ඒ කියන්නේ අන්න ධාරාව ගැලුවා. මේක මලේ නෑ. අන්න නිට්ටයයි අන්න බොරන්ට් එකට ගහලා හරි දිව්වා නම් ආන්න Tamanට එනවා මේක මේ ಜಾතිය කියලා. දැන් මං ඉන්නවා. එතකොට දැන් කල්පනා කරලා බලන්න ඔය. දැන් ගලාගෙන යනවා කියවහම වතුර පාරක් හිතන්නකෝ. ගෙදර ඕගොල්ලන්ගේ පයිප් එකෙන් හරි අපි හිතමු මේ වතුර එනවා. ඒකේ වතුර පෙලක් වෙලාවට අඩුයි ඒලක් වෙලාවට වැඩි. අඩු වුණත් දුකයි වැඩි වුණත් දුකයි. අඩු වුණත් දුකයි කියලා කියන්නේ අර ඉස්සර වගේ වතුර එන්නේ නැහැ කියලා දුක් වෙනවා. තව වෙලාවකට වතුර ගොඩාක් එනවා. ඒ එතකොට එන්නේ රොඩු මඩ. වැඩි හරියක් මඩ එහෙම තමයි එන්නේ. එහෙනම් වැඩි වුණත් අඩු වුණත් දෙකම දුකයි කියලා තියෙනවා. එතකොට මේ විඥාන ධාරාවේ යම් කිසි වෙනසක් දැනගැනීමක් වෙනවද මේක දුකයි. අඩු වුණත් දුකයි වැඩි වුණත් දුනයි මේ පදුට්ට මන සංකල්පේ තේ විඥාන ධාරාවනේ මේ ගලන්නේ. එතකොට අන්නේ දුක්ඛය කියන එක විඥාන කායේ සටහන් වෙනවා කියලා රහතන් වහන්සේ පෙන්නනවා. අර දුක්ඛය අඩු වුණා වැඩි වුණා කියන කතාව. එතකොට මෙතන අපිට පේනවා ඊට පස්සේ මේ රේඛාව දික් කරාම අපි යන්නේ ජරාවට. අන්න ඒක අපි රතු පාටින් ලකුණු කරලා තියෙනවා. එතකොට එහෙමනම් මේ පෙන්වන්නේ මේ B වල ඉඳන් C දක්වා යනවා කියන එක. ඉතින් අන්න ඒක තමයි මේ ජරාව ලෙස ගන්න ඕන. B වල ඉඳන් C වලට ගියා කියන එක. ඒක තමයි ජරා ධර්මය. එතකොට ඕක මේ රවුන් 3ක් මෙතන පෙන්වන්නේ. මේ A කියලා කිව්වහම අන්න අර කැකිරි මාළුවක් හරි මොකක් හරි එකක් කෑව කාපු ගමන් අපිට ඇති වෙන එක පළවෙනි එක A. එතකොට දැන් මං ගේනවා අද කැකිරි මාළුවක් කනකොට මං පොඩි කාලේ කාපු එක මේ ආකාරය. ඒ කියන්නේ මගේ බෙස්ට් එක නේද? ඒක මේ B කියලා ලිව්වේ නම් බෙස්ට් එකට නෙමෙයි. හැබැයි හොඳට ගැලපෙනවා ඒක. මාන්නෙන් තමයි ඒක අපි ගේන්නේ. දැන් මෙන්න මේ C කියන්නේ මේ තුන්වෙනි රවුම. එතකොට මේ රවුම් තුන්වෙනි රවුම වෙනකොට අපි ඉගෙන ගත්තා පෝතලේ සූත්‍රයේම සුඛයි කියලා ගත්තා. එතකොට දැන් එහෙමනම් ඉතින් මෙතන දැන් වෙනසක් තියෙනවනේ. මොකද්ද? අර කලින් කාපු එකයි ඒ කලින් කාලා ඇති වුණා වේදනාවයි ඊළඟට දැන් තියෙන වේදනාව අතර ගැප් එකක් තියෙනවා. ඉතින් අන්නේ වෙනස කියන එක ඒ කියන්නේ දෝමනස්සය. අන්නේ ඒක චිත්තයේ සටහන් වෙනවා කියලා රහතන් වහන්සේ පෙන්වනවා. එතකොට මෙතන මේ කාරණා තුන අර පටිච්චසමුප්පාදයේ කොටස වලට සම්බන්ධ කරලා පෙන්වන්න පුළුවන්. මෙතන ඒ කියන්නේ සංස්කාරපච්චා විඥානං කියන එක. එතකොට B කියලා කියන්නේ විඥානපච්චා නාම රූපං කියන එක. ඉතින් ওই දෙක අපි පල්ලෙහැන් දීලා තිනවා. ඊළඟට මේ C කියලා කියන්නේ එතන එනවා නාම රූපපච්චා සලායතනං කියන එක. පටිච්චසමුප්පාදේ පුරුක් තුන තමයි මේ තියෙන්නේ නේද? සංස්කාරපච්චා විඥානං විඥානපච්චා මේ නාම රූප නාම රූපච්ඡ සලායතනං කියන එක. එතකොට දැන් අපි ජරා ධර්මී ඉගෙන ගත්තා. මොකද්ද ජරා ධර්මී කියන්නේ? රූපයයි රූපය නිසා මම පවතිනවා කියන දිට්ඨිය බිඳීම කියන එක. දැන් එහෙනම් අපි ඊළඟ ස්ලයිඩ් එකට යමු. හතරවෙනි ස්ලයිඩ් එකට. දැන් මේකේ අපි පෙන්වන්නේ මේ ව්‍යාදි ධර්මී කියන එක. ව්‍යාදි ධර්මී කියලා කියන්නේ මේ නිට්ටයයි කියන සංකල්පයේ බිඳීම නිසා තමයි අපිට ව්‍යාදි ඇති වෙන්නේ. නිට්ටයයි කියන සංකල්පයේ බිඳුනහම ව්‍යාධිය කියන එක ඇති වෙනවා. එතකොට එතන අපිට පේනවා මේ පැත්තේ මේ සුඛය කියන එක මේ පැත්තේ පරාමාස වෙනවා නේද? සුඛේ පරාමාස වෙලා අර පහ අත්තා කියලා හැදෙනවා කියන අපි බල්ලා තින්නේ. ඉතින් මේ පැත්තේ තියෙනවා මේ පදුට්ට මන සංකප්පය අර නිට්ටයයි කියලා මේකට ඇතුල් වෙනවා. දැන් ඕලන්ට පේනවා මෙතන නම්බර්ස් දාලා තිනවා 1 අර පදුට්ට මන සංකප්පය ඊට පස්සේ අර සුබයි කියලා අරගෙන ඉදන් සත්‍යයට ඇදෙන එක 2 ඊළඟට 3 දාලා තිනවා නිට්ටයයි කියලා පල්ලෙහැයි. ඊට පස්සේ 4 කියලා දාලා තිනවා අර රූපේට සුඛ මේ සංඥාවට සුඛයි කියලා හැම කාම රාග අනුසය පරි දික් කරන එක නේද? ඉතින් දැන් මේකේ ගත්තාම මේ පළවෙනි එකයි තුන්වෙනි එකයි දෙකම එකයි. දෙකම සමානයි. මොකද ඒක හේතුව මේ නිට්ටය ගුණය තමයි පළවෙනි එකෙත් තියෙන්නේ මේ තුන්වෙනි එකෙත් තියෙන්නේ නිට්ටය කියන ගුණය. ඒ වගේම මේ 2යි 4යි කියන එකත් සමානයි. 2 නැත්තම් 4 නෑ. 2 තියෙන සුභයි කියන එකනේ නේද? එතකොට ඒක 2 සුභයි නේද? ඉදන් සත්‍යයට ඇතුල් වෙන. මෙතන මේ වෙනස තියෙන්නේ මොකද්ද? 2යි 4යි 4. මෙතන තියෙන්නේ පුණ පුණා ස්පර්ශ කරනවා කියන එක. අන්න කට්ලට් එක දැක්ක ගමන් ඔන්න සුභයි. මං කිව්වේ කට්ලට් පිඟාන කවුරු හරි එකපාරටම අරගෙන ගියා නම් මොකද්ද මේ උණී කියලා බලනවා මට සුඛයක් නෑ. අපේ කට්ලට් තියෙනවනම් පුණ පුණා මට ස්පර්ශ කරන්න පුළුවන්. දැන් මං කරන්නේ මොකද්ද? එකවර ස්පර්ශ කරා අන්න සුභයි. ඊට පස්සේ අපි පුණ පුණා ස්පර්ශ කළා ඒකමදී දැන් ඒකෙන් අපිට අර සුඛයි කියන එක තියෙනවා. එතකොට අපිට පේනවා මේ දෙකේ අතර වෙනස තියෙන්නේ මොකද්ද? 2යි 4යි අතර වෙනස තියෙන්නේ පුණ පුණා ස්පර්ශ කිරීම විතරයි කියන එක. එතකොට දැන් බලන්න අපි මේ තුන්වෙනි රවුම වෙනකොට තුන්වෙනි රවුමේදී සුඛේ පරාමාස වෙනවා. ඒ සුඛේ පරාමාස වෙනකොට අපිට ජරා ධර්මයේ සිදුවෙලා අවසානයි. අර ටේස් බඩ්ස් වල මේ වෙනසානේ ඉතින් මේකේ වෙනස එහෙම Tamanට දැනෙන්නේ. නමුත් මේ සුඛේ අපි අත්තා කියලා ගන්නවා. අන්න ඒක තමයි මේ පෙන්වන්නේ සුඛේ කියන එක ආවා අත්තා කියන එක ගන්නවා. එතකොට මෙතන මේ ලීලක් තියෙනවා. ඔය පෙටකෝපදේශයේ සිංහල පොතේ පිටුව 36 ඒක පෙන්වනවා රොගං වදති අත්තනෝ කියලා. කො රොදං වදති අත්තනෝ කියලාත් කියනවා අත්තතෝ කියලා. ඒ කියන්නේ අත්තාය ගැනීමම තමයි රෝගිය කියන්නේ. අත්තා කියලා මොකක් හරි එකක් ගත්තා නම් ඒක රෝගය. එතකොට එහෙනම් අපිට පේනවා මේ තුන්වෙනි රවුමේ මේ හයවෙනි ස්ටෙප් එක වෙනකොට, ඒ කියන්නේ අපි පහනේ මෙතන අත්තා කියලා ගත්තේ. ඉතින් අන්නේ උණයින් පස්සේ අපිට ව්‍යාදී ධර්මය කියන එක ඇති වෙලා තියෙනවා. තුනෙන් පස් තුනේ පහ වුණා නම් ඉතින් ඊළඟට තුනේ හය. එතකොට මේ කතා කරන්නේ තුනේ හය කියලා රවුන්ඩ් තුනයි හයවෙනි ස්ටෙප් එක. එතකොට ඒ අවස්ථාව වෙනකොට අපි මේ කතා කරන්නේ රූපේ නිසා ඇතිවෙච්චා වූ ව්‍යාදී කියන එකයි. එතකොට අපි මේ දිට්ඨිය බිඳිලා ඒ පවතිනවා කියන සංකල්පයත් බිඳිලා තමයි අපි මේ තුනේ හය කියන එකට ඇවිල්ලා තියෙන්නේ. එහෙමනම් අපි ඊළඟ ස්ලයිඩ් එකට යමු. දැන් මෙතන හඳුන්වා දෙනවා මේ මරණ ධර්මයේ කියන එක. දැන් අපි බැලුවා ජරා ධර්මයේ, ව්‍යාධි ධර්මයේ අන්න සංකල්පයන් බිඳිලා. දැන් අපි පෙන්වන මරණ ධර්මයේ කියන එක. එතකොට දැන් මෙතන අපිට පේනවා තුනේ තුන කිව්වහම අපි පේනවා මේ රූපේ ජරාව කියලා. එතකොට ඊළඟට 4 3 කිව්වහම එහෙමනම් වේදනාවේ ජරාවත් වෙනවා. ඒ කියන්නේ ස්ටෙප් එක 3 එක වෙනවනම් අන්න ජරාදර. අන්න ditthi vidīme කතාව තියෙනවා. එතකොට 4 3 කියන්නේ වේදනාවේ ජරාධර්මය නම් ඉතින් මේ වෙලාව වෙනකොට අපි රෝගී වෙලා තියෙනවා. ඒ කියන්නේ ව්‍යාධිය කියන එක අපිට ඇති වෙලා තියෙනවා. ඒක හරියට මොකක් හරි එකක් කැඩුනහම අපි හිතනවා මේක හොඳ එකක් හදනවා කියලා. දැන් ඕගොල්ලන්ගේ ගෙදර උඩ තට්ටුවට යන ස්ටෙයා කීස් එක කැඩලා තිනකොට මොකද කල්පනා කරන්නේ? තමන් කල්පනා කරනවා මම මේක හදනවා, හොඳට හදනවා. දැන් ඉස්සෙල්ලා එක කැඩුනානේ. ඉස්සෙල්ලට වැඩිය හොඳට හදනවා. ඉතින් ඕකට අපි නිතරම සාම්පල් එකක් ගන්නවා. අපි බලනවා අපේ මේ නේබර්ස් ලාගේ නෑදෑයන්ගේ ගෙවල් වල ඒගොල්ලන්ගේ තියෙන්නේ මේක, ඒක හරිනේ. අර ගොල්ලන් ගෙදර තියෙන්නේ මේක, ඒකත් හරිනේ. දැන් ඉතින් මෙයා කල්පනා කරනවා මම ඕක රත්තරන් වලින් හදනවා කියලා. එතකොට රත්තරන් වලින් හදපු ස්ටෙයා කීස් එකක් දැකලත් නෑ. නමුත් මෙයාගේ සිතේ තියෙන මං හොඳ එකක් හදනවා කියලා. එහෙනම් තමන්ගේ තියෙන ස්ටෙයා කේස් එක පලාස කරනවා. කැඩිලා හරි තිබුණට ඒක පලාස කරලා තමන් එහෙනම් පලාසයේ මගින් අර 4-4 නේද? 4-4 නේ පලාසයේ තිබුණේ. එතකොට පිසුනා වාචයට ආවේ. දැන් එහෙනම් මං එකක් හදනවා. ඒ කියන්නේ මොකද්ද? 4-4 කියන්නේ ಜಾති. අරක පලාස කළා වෙන එකක් ගත්තා. දැන් බලන්න 4-3 දි ව්‍යාධි. එතකොට මේක ಜಾති වෙන්න ඉස්සෙල්ලා ඉතින් මම මැරෙන්න එපා කොහෙද යාරි නේද? ආන්න ඒක තමයි මේ පෙන්නන්නේ 4-2. 4-2 තමයි මරණය කියන එක තියෙන්නේ. එතකොට අන්න 4-2-2 කියලා කියන්නේ මොකද්ද? දෙවෙනි ස්ටෙප් එකේදී අපි දන්නවා නිත්‍යයි කියන එක එනවා. පෝතලයේ සූත්‍රය අදත්තා දාණය ඒකේ ආරම්භ ගෙඩි එහෙම ගන්න පුළුවන් නිත්‍යභාවය කියන එක ආවා. දැන් එහෙනම් අපි මේ නිත්‍යයි කියලා අරගෙන තියෙන්නේ මොකද්ද? විඥානේ මරණය. ඉතින් මේක ටිකක් තේරුම් ගන්න අමාරුයි එක පාට නේද? මේක තේරුම් ගන්න තියෙන්නේ අන්න අර බෙල් ෂේප් කර්ව් එක කියන එක බලන්න ඕන. ඒ බෙල් ෂේප් කර්ව් එකේ බලන්න දැන් අපි මේ වට තුනක් යනකොට මේ විදිහට ආවා. දැන් අපිට පේනවා 4-3 මගේ ව්‍යාධි. නේද? 4-4 එනකොට මම ඔන්න જાතියක් ඇති කරගත්තා. එහෙනම් මම ඊට ඉස්සෙල්ලා කොහේ හරි මැරෙන්න එපා. එහෙනම් මැරලා තියෙන්නේ මේ 4-2. ආන්න ඒක තමයි තමන් කල්පනා කරන්න ඕන. අර මොකක් හරි එකක් කැඩුනහම අපි හදනවා කියලා හිතුවේ. ඉතින් එතන ඒ ස්වභාවය තමයි පේනෝ. ඒ 4-2 තමයි මරණය සිද්ධ වෙලා තියෙන්නේ. එතකොට මේ දෙවෙනි රවුමෙදිත් අපි ওই මරණය කියන එක තියෙනවා. හැබැයි ඒක රූපය නිසා ඇති වෙන මරණය. දැන් අපි මේ කතා කරන්නේ මේ වේදනාවත් එක්ක තියෙනව ස්වභාවය 4-2. එහෙනම් දෙවෙනි ස්ටෙප් එකේදී මරණය. එතකොට දැන් 4-3 වේදනාවේ ජරා ධර්මය 4-4 නැවත ඉපදීම කියන එක තියෙනවා. එහෙමනම් 4-6 වෙනකොට වේදනාවේ ව්‍යාධිය කියන එක ඇති වෙනවා. දැන් 3-6 කිව්වෙත් ව්‍යාධියනේ. සංකල්පයේ විදුණා කිව්වේ නේද? එහෙමනම් 4-6 6 ස්ටෙප් එක කිව්වහම ව්‍යාධිය. 3 ස්ටෙප් එක කිව්වහම ජරාව. ඒක මල් 3-3 වුණාද 4-3 වුණාද 5-3 වුණාද කියන ප්‍රශ්නේ නෑ. ඒ 3-3 වුණාම රූපේ වේ. 4-3 වුණාම වේදනාව වුණා නේද? ඒ වගේ ඊළඟට යනවා සංඥාවට. එතකොට දැන් එහෙනම් අපි ඉගෙන ගත්ත 4-6 දක්වා. දැන් ඊළඟට අපි බලමු ඊළඟ පිටුවට ගිහිල්ලා 6 වෙනි ස්ලයිඩ් එක. දැන් ඉතින් අපි බැලුවා 4 හය දක්වා බලලා තියෙනවා. ඉතින් අපි හතරේ පහ බැලුවේ නෑ. ඒක තමයි මේ පෙන්වන්නේ. දැන් ඕගලන්ට දන්නවා ওই තයෝධම්ම සූත්‍රයේ සම්බන්ධතාවයක්. අපි අත්තා කියලා ගත්තා නම් ඒකත් එක්ක අපිට ඇතිවෙනවා අර මිච්ඡා දිට්ඨිය 1.3 මෝහය ඇති වෙනවා කියලා. එතකොට අපි කියවනේ ඉතින් මේ අත්තා කියලා ගැනීමම රෝගයක් කියලා නේද? එතකොට ඉතින් මේ මෙතන මනෝ සංචේතන ආහාර පාරිතින් ඔයගොල්ලෝ දන්න ඒක තමයි ව්‍යාධිය තියෙන්නේ කියලා. අත්තා කියලා ගැනීමම ව්‍යාධිය රෝගයක් වෙනවා. එතකොට මේ දෙක පැරලල්. මේ දෙක පැරලල් කියලා කියන්නේ හරියට මෙතන තියෙන යම් පිච්චන්න ලැබිත තම්පි දුක්ඛේ. දැන් ඔයගොල්ලෝ දන්නවා බෝල කූඩුවක් වගේ එකක් අහුලන්න බෑ. ඒ උඩ කැලල අකුලන්නේ නැතුව යට එක ඇකිලින්නේ නැහැ. එකටයි ඇකිලෙන්නේ. අන්න ඒ වගේ තමයි මෙතන මේ අත්තා කියන එක මෙතෙන්ට ආවා කියන්නේ මෝහය ඇතුණා කියන්නේ. එහෙමනම් මෙතන මේ තින්නේ තාපහුව අත්තනේ. ඒ රොදන් වදති අත්තතෝ කියලා කිව්වේ. එතකොට ඒ කියන්නේ it is a sickness one call a self කියලා කියනවා. එතකොට එහෙනම් මේක මෙතෙන්ට ආවා කියන්නේ ඒ වගේම තමයි මෙතන මේ අත්තා කියන එක යම් පිච්චන් නලබති තම්පි දුක්ඛය තුල තියෙනවා. ඒ කියන්නේ අත්ත් සංඥාව මේකට ඇතුළත් වෙලා තියෙනවා හතරේ පහ කියන එක. ඒතකොට එහෙනම් අපි මේ හතරේ පහ කියන එක ඉගෙන ගත්තා. ඊළඟට පෙන්වනවා මේ හතරේ හත කියන එක. ඒක ඇවිල්ලා ප්‍රීහි විප්පයෝගී කියන එක. ඒ කියන්නේ ඉතින් අපිට බබා වගේ රූපයක් තිබුණා ඒකෙන් වෙන් වුණා. ඒ වගේ රූපයකින් ඉන්න කැමැත්ත කියන එක තියෙනවා. ඒතකොට මතක තියාගන්න හත කියන්නේ ස්ටෙප් එක හත කියන්නේ නන්දිය නේද? මතකද? ඊයේ අපි පෙන්වුවේ අර සුබයි සුඛයි ස්ටෙප් එක ඊට පස්සේ ඒ කියන්නේ සුභයි නිට්යයි එකකින් සුඛ වුණා. කොහොම ගිහිල්ලා පරාමාස වුණා. අත්තා කියලා ගත්ත පල්ලෙහාට ඒකින් දිට්ටි අනුසේ රූපේට සුඛයි කියලා දික් කළා. ඊට පස්සේ අපිට ආව නන්දිය. හත නන්දිය කියන එක නේද? ඒ කියන්නේ මරුණාට පස්සේ ඉපදෙන්න තියෙන කැමැත්ත. ඊළඟට පහ තුන කියලා කිව්වහම මෙන්න සංඥාවේ ජරාව. මතකද? තුන තුන කිව්වහම රූපේ ජරාව, හතර තුන කිව්වහම වේදනා ජරාව, පහ තුන කිව්වහම සංඥාවේ ජරාව කියන එක තියෙනවා. එතකොට සංඥාවේ ජරාව වුණා කියලා කියන්නේ අපි යම්කිසි දෙයක් නිත්‍යයි කියලා ගත්තා නම් ඒ නිත්‍යයි කියලා ගත්ත දේ ඒ සංඥාව වෙනස් වෙලා තියෙන්න ඕන. අන්න ඒ අර්ථය ඒක හොඳට පේනවා. ඒ කියන්නේ ඉතින් හතරේ හතේම සිද්ධ වෙලා අනේ තියෙන්නේ. හතරේ හතෙන් පස්සේනේ පහේ තුන කියන එක එහෙම ඇති වෙන්නේ නේද? ඉතින් හතේ හත කියලා කියවහම උපායාසය. මැරිච්ච මිනිස්සයාට අපි දන්නවා ඉතින් දැඩි වෙහසක් තියෙනවා කියලා ක්‍රෝධෝපායාසය කියලා බැලුවේ නේද? එතකොට එහෙමනම් දැන් ඔය කාරණා ටික කෙනෙකුට අමතක වෙනවා නම් පුළුවන්කම තියෙනවා මේ අර ඉස්සෙල්ල බලපු ඩයග්‍රෑම් එක පොඩ්ඩක් ලියාගන්න. කොහොමද? මෙතන අපි දැන් මේ හතරේ තුන කියලා කියන්නේ වේදනාවේ ජරාව. එහෙනම් අපි එතනින් ලකුණු කරගන්නවා වේදනාවේ ජරාව කියලා. ඉතින් උන්නම් වරහණක් ඇතුලේ දාගන්නත් පුළුවන්. මේක ඇති වෙලා තින්නේ මෙතින් දික්තිය බිඳිලානේ නේද? වේදනාව ජරාව ජරා ධර්මී කියලා කියන්නේ දික්තිය බිඳිලා. ඉතින් වරහණක් ඇතුලේ යටින් දාගන්න ඕන නම් දික්තිය බිඳීම කියලා. ඊළඟට අපිට පේනවා අපි යන්න ස්ටයා කේස් එක කැඩුනා වාගේ අර තීන ස්ටයා කේස් එක පලාස කරලා අපි අලුතෙන් එකක් හැදුවා. එහෙනම් 4-4 අන්න වෙන් කිරීම කියන එක තියෙනවා. එතකොට මේදන 4-4 දී ඔයගොල්ලෝ දන්නවා අර begin the feeling සංස්කාර නිත්‍යයි කියලා පරාමාස ගත වෙනවා. එතකොට එහෙනම් සංස්කාරයේ නිත්‍යභාවය තමයි ಜಾති වෙලා තියෙන්නේ. එතකොට එතන ලියා ගන්න පුළුවන් 4-4ට සංස්කාරයේ නිත්‍යභාවය ಜಾතිය විය කියලා. දැන් ආපහු පේනවා. ඉතින් අපි මේක වෙන්න ඉස්සෙල්ලා කොහෙද හරි මෙරලා තියෙන්නේ බෑ. අර බෙල් ෂේප් කර්ව් එකත් එක්ක හිතන්න ABC රවුම් තුනයි ඇවිල්ලා තියෙන්නේ. ඒක දැන් මෙහෙම පල්ලයට බැහැගෙන ගියා. තව එකක් මං හැදුවා කියන්නේ මේ දෙක අතර මම මෙරලා තියෙනවා. එහෙනම් මෙරලා තියෙන තැන තමයි 4-2 අන්න මරණය. එතකොට මෙතන ලියනවා විඥානියේ නිත්‍යභාවය මරණය විය. 4-2 කියන එක කියන්නේ නිත්‍යභාවයනේ. එතකොට ඒක අපි ගත්තා මේ මරණයට තමයි අපි මේ කියලා තියෙන්නේ නිත්‍යයි කියලා නේද? එතකොට විඥානයේ නිත්‍යභාවය මරණය වීම කියලා ලියාගත්තා. එතකොට මේ 4-5 කියන එකේ මේක යටින් ලියාගත්ත හැකේ අපි අත්තායයි ගැනීම මෙහි තිනවා කියලා. අත්තායයි ගැනීම මෙහි ඇත. ඊළඟට මේ 4-6 යටින් ලියාගත්ත හැකේ මේ පල්ලෙහෙන් මේක තමයි වේදනාවේ ව්‍යාධිය. 6 කිව්වහම අන්න ව්‍යාධි ධර්මය. ඒ කියන්නේ සංකල්පයේ බිඳුණා. අමතක වෙනවා නම් ලියා ගන්න පුළුවන් වේදනාවේ ව්‍යාධිය කියලා ඉල වරහණක් ඇතුලේ දාගන්න සංකල්පයේ බිඳුණා කියලා. දිට්ඨිය බිඳුණාම ජරා, සංකල්පයේ බිඳුණාම ව්‍යාධි. එතකොට මෙතන හතරේ හත අපිට පේනවා බබා වගේ රූපයෙන් වෙන් වුණා කියන එක නේද? එතකොට එවැනි රූපයකින් ඉන්න ඇති කැමැත්ත. ඒ කියන්නේ නන්දියනේ. හතරේ හත කියන්නේ නන්දිය. එතකොට කියන්නේ මලාට පස්සේ ඉපදින්න තියෙන කැමැත්ත. පේනවද? අපි මොකක් හරි එකකින් වෙන් වුණා. දැන් අපි කියනවා අපිට ආපහු එකකින් ඉන්න ඕනි කියලා. බබා වගේ රූපෙන් වෙන් වුණා මට ආපහු බබාගේ රූපයක්ම තමයි ඕන වෙලා තියෙන්නේ. මලාට පස්සේ ඉපදින්න කැමැත්ත. ඉතින් හතන හතේ හත ඒක යටින් ලියා ගන්න පුළුවන් අර මැරිච්ච මනුස්සයාට දැඩි වෙහසක් තියෙනවා කියලා. එතකොට මේකේ මේ අපි මේකේ භාවනාව කියන එක මොකක්ද කියන එක මේකේ ලියලා තිනවා පස්සේ. හැබැයි මේක නිකන් පැනලා ගිහිල්ලා ඇති වැඩක් වෙන්නේ නැහැ. මෙන්න මේක අඩු ගානේ තේරුම් ගන්න ඕනේ. මොකද්ද මේ හතර දෙකේ මරණ ධර්මයේ කියන එක. ඒක තේරුම් ගන්න පුළුවන් වෙන්නේ අන්න අර බෙල් ෂේප් කර්ව් එකේ කතාවෙන්. බෙල් ෂේප් කර්ව් එකත් එක්ක බලනවා මේකේ ABC කියනකොට රවුම් 3යි. දැන් හතරේ හතරෙදි මම අර ස්ටයාගස් එක කැඩලා හැදුවා කිව්වා නම් ඒටි ඉස්සෙල්ලා මම මැරලා තියෙනවා. එහෙනම් මම මැරලා තියෙන්නේ හතරේ දෙකේදී කියන එක කල්පනා කරන්න. ඒක එක ධර්මයක්. අනිත් එක තමයි මෙන්න මේ සංඥාව. මෙන්න පහ තුනට අපි ලියා ගන්න පුළුවන් මේ සංඥාවේ ජරාව කියලා ලියලා. එතන තමාන්ට සටහනක් දා ගන්න පුළුවන් නිට්ටයයි කියලා ගත්ත සංඥාව වෙනස් වෙලා තියෙනවා. නිට්ටයයි ගත්ත සංඥාව වෙනස් වෙලා තියෙනවා. ඒ කියන්නේ හතරේ හත කියන එක වෙලා ඉවරයි. එතන පල්ලෙහෙන් තියෙනවනේ හතරේ හත. ඒක සිදු වෙලා තියෙනවා. මොකද මේ ස්ටෙප්ස් ටික ගිහිල්ලා නේ එතන එන්න පුළුවන්. හතරේ රවුමින් පස්සේනේ පස්සෙන් රවුමට වෙන්නේ. ඉතින් මේක පැහැදිලි කරනවා නම් මේ සංඥාවේ ජරාව කියන එක ඔය මොහොතේ ඔයගොල්ලෝ දන්නවා මේ රැල්ලක් වැටෙනවා නේද? එක රැල්ලක් බිඳුනට පස්සේ ඒක එක පාටම වතුර ටික නිකන් ෆ්ලැට් වෙලාම යන්නේ නෑ. පොඩ්ඩක් ඒකේ තියෙනවා හම්ප එකක් වාගේ තියෙනවා. එතකොට ඊළඟ එන වතුර පාර මේක වැටෙනවා මේ හම්ප එක වාගේ තියෙන තැනට. ඔක දෙපැත්තකට වැටෙන්න පුළුවන්. එකක් තමයි දැන් තමන් ඉන්නේ අර පැත්ත නම් මුහුදු වෙරළ පැත්තටම ඒ පැත්තට යන වතුර කොටසට වැටෙන්න පුළුවන්. අර බෙල් ෂේප් කර්ව් එක අර C පැත්ත නේද? අනිත් එක තමයි අපි බෙල් ෂේප් කර්ව් එකේ අපි බැරුවේ A කියලා සඳහන් කරපු ඒ පැත්තට වැටෙන්න පුළුවන්. දැන් ඔය අනෝ ඔය ගමන් කරන වතුර ටික දෙපැත්තට යනවනේ. එකක් මුහුදු වෙරළ දිශාවට එනවා අනිත් එක මුහුදු වෙරළේ අනිත් පැත්තට යනවා. දැන් හිතන්න බලන්න ඕගොල්ලෝ මුහුදු වෙරළ නම් ඕගොල්ලෝ ඉන්නේ. අන්න තමන්ගේ පැත්තට හුළඟ එනකොට වතුර එනකොට බොහොම හොඳයි නිත්‍යයි කියන කතාව තියෙනවා. ඒක දැන් අනිත් පැත්තට යනකොට ඒ කියන්නේ අර එක කොටසක් වැටෙනවා කියන්නේ අනිත් පැත්තට B A කියන පොයින්ට් එකට. එතකොට ඒ කියන්නේ මුහුදු වෙරළෙන් අනිත් පැත්තට. එතකොට මගේ පැත්තට නෙමෙයි හුළඟ අනිත් පැත්තට ගියේ නේද? පේනවද? එතකොට අපිට පේනවා නේද අපි මේ නිත්‍යයි කියලා ගත්තනම් හුළං පාර වදිනකොට මේක හොඳයි කියලා. දැන් අනිත් පැත්තට යනකොට තමන්ට පේනවනේ ඉතින් මේක එහෙනම් මගේ පැත්තට නෙමෙයි මේක ඉන්නේ. අන්න නිත්‍යයි කියලා ගත්ත සංකල්පේ වෙනස් වුණා. ඔන්න ඕක තමයි තියෙන්නේ. මේක විඥානීය කෙනෙක් ධාරාවක් නේ. ඕක ওই විදිහටම තමයි ඒක සිද්ධ වෙන්නේ. ඉතින් ඕක අපි ගැඹුරට පෙන්වලා දීලා තියෙන ඔය ඊළඟ කෝස් එකේදී ඇඩ්වාන්ස් 2 එකේදී නම්. එතකොට ඒ වෙනස් වුණා අර මුහුදු වෙරළේ කතාවෙන් උගලන්ට මතක තියාගන්න පුළුවන් මේ සංඥාවේ ජරාව කියන්නේ. එහෙමනම් අපි දැන් බැලුවා මේ 6 වෙනි ස්ලයිඩ් එක දක්වා. ඒ 6 වෙනි ස්ලයිඩ් එකේ එක කොටසක් තියෙනවා යට. ඒ කියන්නේ මේ ආශ්‍රයයි රවුණු අතර සම්බන්ධතාවයක් පෙන්ලා දීලා තියෙනවා. දැන් කාමාශ්‍රය කියලා කියන්නේ මේ සුඛයි කියලා ගන්න එකේ පසු සංඥාවනේ. ඉතින් එහෙමනම් සුඛයි කියන එක පරාමාස වෙලා තියෙන්න ඕනේ. නැත්නම් ඉතින් පසු සංඥා කතාවක් තියෙන විදිහක් නැහැ. එතකොට එහෙනම් අපිට පේනවා කාමාශ්‍රය කියලා කියන එක ඇති වෙන්නේ හතරේ හතරෙන් පස්සේ. හතරේ හතර අර පලාසය කරන අවස්ථාව එතන තමයි. විසුනා වාචය ඒකදී තමයි සුඛය කියන එක පරාමාස වෙන්නේ. ඒකෙන් පස්සේ තමයි කාමාශ්‍රය. ඊළඟට ওই භවආශ්‍රය කියන එක ඇති වෙන්නේ අත්තා වුණාට පස්සේ. එතකොට අපි දන්නවනේ මේ පස්වෙනි රවුමේදී අත්තා වෙන්නේ නේද? අර ලාභ මච්චරී කියලා ගන්න රවුම් පහක් එහෙම කරකෝලන්නේ. එතකොට එහෙනම් භවආශ්‍රය කියන එක අපිට පේනවා මේ පස්වෙනි රවුමින් පස්සේ ඇති වෙන දෙයක් කියලා. ඊළඟට අපි මේ අටවෙනි රවුමේ කෙනෙකුට කල්පනා කරන්න පුළුවන් අර රවුම් හතක් ගිහිල්ලා ධම්ම මච්චරී කියන එක ආවා නම් එහෙම ඒකත් එක්කම අපිට මේ ඇති වෙන්න පුළුවන් නේද කියලා මේ දිට්ටි ආශ්‍රය කියන එක. අර චේතනාවට ගියා නම් ඉතින් මොකද දිට්ටි ආශ්‍රය ඇති වෙන්න පුළුවන් කියන හැඟීම. නමුත් ඒක එහෙම හරියන්නේ නැහැ. එහෙම හරියන්නේ නැහැ කියලා කියන්නේ දැන් ඉතින් ඕගොල්ලෝ මොනව හරි ඔය කෙමිස්ට්‍රි ෆිසික්ස් අරවා මේවා ඉගෙනගෙන ඉතින් ඕගොල්ලන්ට කියන්න පුළුවන් මට ඔය වැඩේ කරන්න පුළුවන් ඒ කියලා. ඔය වැඩේ කරන්න පුළුවන් කියලා කිව්ව පළියටම අර ආයතනයේ අය Tamanට රස්සාව දෙනවා. නෑ ඒගොල්ලෝ ඉන්ටර්වියු කරලා හරි බලනවා මේ මනුස්සයා මේ කිව්ව දේ මේ කරන්න පුළුවන්ද කියලා. ඒ කියන්නේ මේ සංස්කාරවලට ඒගොල්ලෝ අගයක් දෙන්න ඕන. එහෙමනම් අපිට පේන ඔය අටවෙනි රවුමෙන් තමයි පස්සේ තමයි දිට්ටි ආශ්‍රය කියන එක ඇති වෙන්නේ. අර සංස්කාරවලට එහෙම අගයක් දෙيلم. ඊළඟට 10වෙනි රවුමෙන් පස්සේ තමයි අපිට අවිද්‍යා ආශ්‍රය කියන එක තියෙන්නේ. එතකොට එහෙනම් මේ ආශ්‍රයයි මේ රවුම් අතරයි සම්බන්ධතාවය අපි පෙන්ලා දීලා තියෙනවා. ඉතින් ඔය මේ අවස්ථාවේදී අර කියන්න වටන එක දෙයක් තමයි අපි කිව්වේ අර දැන් අර බෙල් ෂේප් කර්ව් එකේ අර AB කියලා පොයින්ට් දෙකක් තිබුණානේ. වෙලක් වෙලාවට ඔය ඒක B කිට්ටුවට එනවා. කවදාවත් සමාන නම් වෙන්නේ නැහැ. එතකොට ඔය අවස්ථාවේදී තමයි අපි කිව්වේ අර සෙකන්ඩ් ඔපිනියන් එක භාවිතා කරලා හරි අර ෂර්ට් එකක් ගන්න අවස්ථාවේ කිව්වේ විඥාන ධාරාව කොහොම හරි ගලනවා. ඒ අවස්ථාවේදී උනත්. එතකොට එහෙනම් අපි 7වෙනි ස්ලයිඩ් එකට යමු. මේ 7වෙනි ස්ලයිඩ් එකේ මේ ආශ්‍රව අතර සම්බන්ධතාවයක් පෙන්වලා දීලා තියෙනවා. එතකොට ඕගොල්ලෝ දන්නවා අපි මේ පဋාණ පාළියේ 3වෙනි පොතේ අභිධර්ම පිටකයේ තියෙන සම්බන්ධතාවයක් මේ පෙන්වන්නේ. අපි මේ කලින් සාකච්ඡා කරලා තියෙනවා මේ දිට්ටි ආශ්‍රව තියෙනවා නම් කාම ආශ්‍රව ඇති වෙනවා. එතකොට දිට්ටි ආශ්‍රව තියෙනවා නම් අවිද්‍යා ආශ්‍රව ඇති වෙනවා. අවිද්‍යා ආශ්‍රව තියෙනවා නම් දිට්ටි ආශ්‍රව ඇති වෙනවා. ඒක දෙපැත්තටම යන ඒවා තමයි මේ රෙඩ් ඇරෝ එකෙන් දාලා තියෙන්නේ. අවිද්‍යා ආශ්‍රව තියෙනවා නම් කාම ආශ්‍රව ඇති වෙනවා. කාම ආශ්‍රව තියෙනවා නම් අවිද්‍යා ආශ්‍රව ඇති වෙනවා. එතකොට ඕගලන්ට පේනවා මේ භව ආශ්‍රය කියන එක තියෙන්නේ වෙනම. ඒ භව ආශ්‍රයෙන් අපිට අවිද්‍යා ආශ්‍රව ඇති වෙනවා කියලා. එතකොට ආශ්‍රව අතර සම්බන්ධතාවය. එහෙමනම් දැන් අපි ඊළඟ ස්ලයිඩ් එකට යමු 8වෙනි ස්ලයිඩ් එකට. එතකොට ඕගොල්ලන්ට මතකයි අපි අර මේක මේ ආයතන භාවනාවේ තියෙන ඒරියාස් දෙක ගැන සාකච්ඡා කරන්නේ. මතකද අපි බැලුවා අර සරසංකප්ප ඒරියා එකයි අර ගිද්දි ලෝභයේ જાතියත් එක්ක තියෙන ඒ ඒරියා එක. ඒරියාස් දෙක අපි සසඳලා බලලා මේ දෙක ගැලුවාට පස්සේ තින් වෙනසක් තියෙනවා. ඒ කියන්නේ මම පොඩි කාලේ කැකිරි කාපුවාම ඇතිවෙච්ච රසයි අද මම කනකොට තියෙන රසය. එතකොට එතන ගැප් එකක් තියෙනවා. ඉතින් එහෙම මේ වෙනසක් ඇති වෙන්න නම් ඔය ඒරියා 2 එකට, ඒ කියන්නේ ඔය ජරාව තියෙන ඒරියා එකට යම් කිසි දෙයක් එකතු වෙලා තියෙන්න ඕන. ඉතින් ඒකට එකතු වෙලා තියෙන්නේ මොනවද? එකක් තමයි ජරාවට යෑම. අනිත් එක තමයි ගති ලක්ෂණය කියන එක. ඒ දෙක තමයි ඇති වෙලා තියෙන්නේ. ඉතින් ඔය ගති ලක්ෂණයන් කියන ඒවා කොහොමද ඇති වෙන්නේ? පර්සනල් කැරක්ටරිස්ටික්ස් නේද? ඒව ඇති වෙන්නේ අනුසය ධර්මයන්ගෙන්. අනුසය වූ ධර්මයන්ගෙන්. ඒ කියන්නේ ඕගොල්ලෝ මොන හරි එකක් අර ස්ථීර වශයෙන් ඒක කියනවා මේක මේ රූපේ සුඛයි කියලා. එක්කෙනෙක් කියනවා ඒක එහෙම නෙමෙයි කියලා, තව එක්කෙනෙක් කියනවා මේක සුඛයි කියලා නේද? අන්න ඔගේ ඒ අනුසය ධර්මයන්ගෙන් කියන්නේ. එතකොට අනුසය ධර්මයන් මොනවෙන්ද ඇති වෙන්නේ? ඒව ඇති වෙන්නේ ආශ්‍රයන්ගෙන්. ආශ්‍රයන්ගෙන් තමයි අනුසය කියන්නේ. එහෙමනම් දැන් ඕගලන්ට පේනවා මෙතන මේ පේනවාද අපි ආශ්‍රයන් කියන ඒවා පෙන්වුවේ කොහොමද? සුඛයි සංඥාවේ සුඛයි කියලා ගත්තාම පසු සංඥාව කාම ආශ්‍රය. අත්තා කියන එකේ පසු සංඥාව භව ආශ්‍රය. නිට්ටයයි කියන එකේ පසු සංඥාව දිට්ටි ආශ්‍රය. එතකොට මෙතන ආපහු අත්තා කියන එකේ පසු සංඥාව අවිද්‍යා ආශ්‍රය හැටියට එනවා මේ ඉදන් සත්‍ය අනුමත කළාට පස්සේ. දැන් ඔයගලන්ට පේනවා මේ චේතනා වුණාට පස්සේ මේ දකුණු පැත්තේ ධර්මයන් කියන ඒවා වම් පැත්තට කරා ගමන් කරනවා. එතකොට මෙතන මේ අර ඉස්සෙල්ලා බලපු ආශ්‍රයන්ගේ සම්බන්ධතාවය අපි මෙතන යටින් ඇදලා තියෙනවා. අවිද්‍යා ආශ්‍රයෙන් කාම ආශ්‍රයට ඇති වෙනවා, අවිද්‍යා ආශ්‍රයෙන් දිට්ඨි ආශ්‍රයෙම ඇති වෙනවා කියලා. දැන් මොකද වෙන්නේ මෙතෙන්ද? දැන් මේ පැත්තේ තියෙන කාම ආශ්‍රයට තියෙනවා නම් ඒ කාම ආශ්‍රය වලට මේ අවිද්‍යා ආශ්‍රය සහ දිට්ඨි ආශ්‍රය වලින් එකතු වෙනවා. අපිට ආහාරයක් අරගෙන යම් කිසි ඒක සුඛයි කියලා අරගෙන තිබෙන්නා වූ පසු සංඥාවක් තියනවාද, ඒ පසු සංඥාවට තමන්ගේ පැවැත්ම නිසා, දිට්ඨිය නිසා, දිට්ඨි ආශ්‍රයයන් නිසා එකතු වෙන ආ ඕක හොඳයි ගන්න නේද? දැන් පළක් වෙලාවට ඕගොල්ලෝ මේ හොඳට තිත්තේට තියෙන කරවිල ගන්නකො මොනවා හරි ඒ වගේ එක උනත් කනවනේ. මොකද මේක හොඳයි කියනවනේ ශරීරෙට නේද? ඉතින් ඒ පාර දැන් පෙලක් අයගේ අර බඩ සුද්ධ වෙන්න කියලා බේත් දෙන්නේ. ඉතින් බොහොම අමාරුයි ඉන්නේ ඔබ බොන්නේ නේද? එතකොට ඒක හොඳයි කියලා කියනවනේ. පේනවා දැන් එහෙම අර දිට්ඨිය නිසා එකතු වෙන ඒවා තියෙනවා. නිට්ඨිය නිසා එකතු වෙන ඒවා තියෙනවා. එහෙමනම් නිකන් නෙමෙයි අපේ තියෙන කාමාශ්‍රයට ලොකුවට බලපෑම් දෙකපුත් ඇවිල්ලා තියෙනවා. දිට්ඨියුනුයි අවිද්‍යාවුනුයි දෙකෙන් එකතු වෙලා තියෙනවා. ඉතින් මේවා එකතු වෙන්නේ මොකක් නිසාද? තණ්හාව නිසාම තමයි මේ යටි ලීලා තියෙන එකයි. ඒ තණ්හාව නිසාම අපි මේ එකතු වීම කියන එක තියෙනවා කියලා. දැන් එහෙනම් Tamanට පේන ප්‍රශ්නේ නේද? මේ රවුම් එක්ක සම්බන්ධ වුණා ඒ අනුසය ධර්මයන්, ඒකෙන් සම්බන්ධ වුණා ආශ්‍රය, අනුසයයි ආශ්‍රයයි සම්බන්ධ වෙලා අපිට සම්බන්ධතාවයක් පේනවා. එහෙනම් අපි 9 වෙනි ස්ලයිඩ් එකට යමු. ඉතින් මේක තමයි ඕගොල්ලන්ගේ මේ භාවනාවට ගන්න. මං කිව්වා අර සංඥාවේ ජරාව, අර විඥානීය මැරෙනවා, ඒක අපි නිත්‍යයි කියලා ගන්නවා. අන්නේ කාරණා දෙක බලන්න ඕනේ. ඒකට ඒක පොඩ්ඩක් බලලා ඒක පාස් වුණා නම් අන්න ඉතින්දී තමයි දැන් ඊළඟට මේ සබ්බාසු සූත්‍රයේ භාවනාව කියන එක කරන්න තියෙන්නේ. ඉතින් මේක ලියලා තියෙනවා. එතකොට අපි ගාක් භාවනාවල සාකච්ඡා කරලා තියෙනවා. ඔය කෝසජ්ජී කුසීතකම ඇති නොවෙන්න රහතන් වහන්සේ පෙන්වන විරියවල් තුනක් භාවිතා කරන්න ඕනි කියලා. එකක් තමයි රූපයේ ස්පර්ශ නොවෙන්න විරියක් ඕන. අනිත් එක තමයි සංඥාව මගේ නොවෙන්න විරියක් ඕන. තුන්වෙනි එක තමයි සංස්කාර මගේ නොවෙන්න විරියක් ඕනි කියන එක තියෙනවා. එතකොට ඕගලන්ට මතකයි අපි අර කාමච්ඡන්දය කියන එක බැලුවා. කාමච්ඡන්දයේ ලකුණු වෙන මේ කබලින්කාර ආහාරයයි ගිද්දි ලෝභයයි අතර නේද? එතකොට මේ කාමච්ඡන්දයේ රේඛාව දික් කරාම අපි දන්නවා යන්නේ ජරාවට කියලා. එතකොට මේ ජරාවට, ඒ කියන්නේ ඒරියා 1 එන්නේ 2 කියන එක සැසඳෙන්නේ නැහැ. ඉතින් ඒ පාර අපි ජරාවට කාමච්ඡන්දී කියලා කියන්නේ ඉන්න දික් කරාම ජරාවට යනවා කියන්නේ අපි ජරාවට තමයි කැමති වෙලා තියෙන්නේ. ඉතින් ජරා ධර්මයට කැමති වුණා නම් අපි එහෙනම් ඉතින් මරණයටත් කැමති වෙලා අනිවාර්යෙන් ව්‍යාධියයි මරණයට. ඉතින් අපි මේ තරම් මෝඩද නේද? අපි ජරාවට කැමති වෙනු, ව්‍යාධියටත් කැමති වෙනු, මරණයටත් කැමති වෙනු. ඇයි අපි මේ විදිහට මේක ගන්නෙ? දැන් බලන්න මේ ඒරියා 1 වලින් ඕගලන්ට පේනවා මෙතනනේ මේ රූපයන් හැමනේ අපි මේ ගන්නෙ නේද? ඒ ජරාවට ජරා වෙන රූපයන් ඒවා ගන්නවා කියන එක තියෙනවා. ඒරියා 1 වලින් ඒරියා 4 කියන එක ඇති වෙනවා. දැන් බලන්න මේ දැන් අපේ මේ ප්‍රශ්නේ තියෙන්නේ මොකක් නිසා අපි මේ ජරාවට, මල මුත්‍රා ගොඩකට, ජරා වෙන රූපයකට අපි කැමති වෙනවා? ඒ කියන්නේ මලකට කණ යකඩ එන එකට අපි කැමති වෙනවා. ඇයි අපි මලකට කණ යකඩ එන එකට කැමති වෙන්නේ? අපි මෙච්චර මෝඩද? ඒකේ ප්‍රශ්නේ තියෙන්නේ මෙන්න මෙතනයි. ඒ ප්‍රශ්නෙට උත්තරේ තියෙන්නේ. පේනවද මේ සුඛය කියන එක පරාමාස වෙනවා. පරාමාස වුණාම අපි අත්තා කියලා ගන්නවා. ඒ අත්තා කියලා ගත්තට පස්සේ අන්න දිට්ටි අනුසය මගින් රූපයට ඇඟිල්ල දික් කළා කියනවා එයා සුඛයි කියලා. ඒක ගන්නේ කියලා. එහෙමනම් මේ ජරා වෙන රූපයකට අපි කැමති වෙලා තියෙන්නේ මෙන්න මේ මෙතන ඇති වෙන්නව මේ අත්තා කියන කතාව නිසායි. එතකොට ඒ අත්තා කියලා ගත්තේ ඉතින් වේදනාව පරාමාසයට ඇදීම. ওই වේදනාව ජරාවටපත් වෙලා තියෙන නේද? අපි දන්නවා තුන්වෙනි රවුම වෙනකොටම එතනගේ වේදනාවේ ජරාව කියන එක තියෙනවා. දැන් එතකොට ඒකමනේ 4/3ටත් ගියේ නේද? 3/3 රූපේ ජරාව, 4/3 වෙනකොට වේදනා ජරා කියලා ඇවිල්ලා තියෙනවා. ඉතින් එහෙමනම් අපි මේ දෙවෙනි පාර අපි කැමති වෙලා තියෙන්නේ මොකටද? වේදනාවේ ජරා ධර්මයට. පළවෙනි පාර අපි රූපේ ජරාවට කැමති වුණා. දැන් මේ වෙලාව වෙනකොට අපි වේදනාවේ ජරා ධර්මයටත් කැමති වෙලා තියෙනවා. අන්න එයා තමයි මේ රූපේ මගේ කියලා ගැනීමට උදව් උපකාර කරන. පේනවද අපිට පැටලෙන්නේ නැහැටි? ඒ කියන්නේ ඇත්තම තියෙන ජරා ගොඩක් ඒක තේරෙන්නේ නැහැ. කාමච්ඡන්දයක් ඇති වුණා. ඇයි ඉතින් ඒක ජරාවට කැමති වුණා නම් ව්‍යාධියේ මරණයටත් කැමති වුණා. ඉතින් මෙච්චර මෝඩද කියලා තමන් හොයාගෙන යනකොට පේනවා. දැන් අපි එහෙනම් මේක සිද්ධ වෙන්නේ මොකද? මේ අත්තා කියලා අරගෙන මේ දිට්ඨිය නිසා ඇඟිල්ල දික් කළා කියන රූපය හොඳයි කියලා ගන්න කියලා. එතකොට දැන් අපිට පේනවා මේ වෙනකොට මේ වේදනාව ජරා වෙලා තියෙන්නේ 4/3. මේක මේ පස්වෙනි එක නෙමෙයි පෙන්නන්නේ. රවුම පහකට ගිහිල්ලා නේද? එතකොට දැන් එහෙනම් අපිට පේනවා අපි මේ වේදනාවේ ජරාවටත් දැන් කැමති වුණා. රූපේ ජරාවට විතරක් නෙමෙයි වේදනාවේ ජරාවටත් අපි දෙවිනි පාර කැමති වෙලා තියෙනවා. එහෙනම් මේ දෙවිනි විරිය කියන එක අපි භාවිතා කරන්නේ මොකටද? ඒ අත්ත සංඥාව කියන එක මගේ නොවෙන්න. ඉතින් මේකේ අර ෆ්ලෝන් ඉෆෙක්ට් එකක් තියෙන්නේ. කුණු ගොඩක් ගන්න මෙන්න මේ අත්තා කියන නිසා. දැන් ඉතින් අපි ඊළඟට බලනවා මේ අත්තා කියලා ගන්නේ ඇයි මොකද එහෙනම් අපි? ඇයි ඉතින් රූපේ ජරාවටත් කැමති උනා වේදනාවේ ජරාවටත් කැමති උනා? ඇයි දැන් මෝඩකම ඩබල් වෙලා නේද? ඒක තමයි මේ ඊළඟට පෙන්නන්නේ. දැන් ඔය අපි 10 වෙනි ස්ලයිඩ් එකට ගියොත් ඉතින් ඕගොල්ලෝ දැන් බය බීරෝ එකේ තිගෙන ගත්තාට ඒරියා 1 එකෙන් ඒරියා 6 හැදෙනවා කියලා නේද? ඒරියා 6 කියලා කියන්නේ මේ මෙතන මේ තියෙන කෑල්ලනේ. වෙනවද? පරාමාස ඉදං සච්ච මෝහාගති. මේ කෑල්ල තමයි ඒරියා 6 කියලා කියන්නේ. ඉතින් මේ ඒරියා එකේ කොහොමද ධර්මීය ගලාගෙන යන්නේ කියන එකයි අපි මේ බලන්නේ. දැන් බලන්න මෙතනේ අර මතකද අර පදුට්ට මන සංකප්පෙන් අර විඥාන පත්‍යා නාම රූපං කියලා මේ පැත්තට ගමන් කිරීමක් කියන එක තියෙනවා නේද? ගලාගෙන ආව මෙහා. ඉතින් මේක මේ දුර්වල වෙච්ච අගයක්. අන්නේ අගේ තමයි මෙන්න මේ ලයින් 5 එක තියෙන දිගේ ගමන් කිරීම කියන එක තියෙන්නේ. ඉතින් ඒක උඩින් ලියා ගන්නත් වටිනවා. අපි ලියාගමු එහෙනම්. ජරාවන රූපේ නිසා ඇති වුණ මේ ලයින් 5 එකට උඩින් ලියා ගන්න ජරාවන රූපේ නිසා ඇති වූ සංඥා අගය කියලා. එතකොට අන්නේ ඊ අගේ දැන් මෙතන තියෙන මේ පරිදී වේනේ. දැන් හිතන්න බලන්න උල්පතකින් වතුර ජාන්තම් එනවා. ඕකට තව මොකක් හරි එක්කහුන් නැත්නම් ඕක වීලිලා යනවනේ. ඒපාර තව උල්පතකින් වාගේකින් එක්කහුව වෙන්න ඕන. ඉතින් දැන් ඒක ඒ අගේ මේ පරිදී දක්වා යන්න උදව්පකාර වෙන්නේ මෙන්න මේ උද්දච්ච කතාව. ඒ කියන්නේ මෝහය නිසා උද්දච්චයේ මගින් මෙන්න මේ ලයින් 6 එක හරහා ගිහිල්ලා මේක පවත්වනවා. එවනම් අපි මේ ලයින් 6 එකට අපි ලියාගමු මිච්ඡා දිට්ඨිය මගින් ඇතිවෙච්ච මිච්ඡා දිට්ඨිය මගින් ඇති වූ උද්දච්ච මාන අගය කියලා. එතකොට මිච්ඡා දිට්ඨිය මගින් ඇතිවෙච්ච උද්දච්ච මානය කියන්නේ ඉතින් අපි ඔය දැන් අපි මැරලා වැටෙනවා මාළුවෙක් කියලා හිතන්නකෝ. ඌ මේ කන්දක ඉඳන් මෙහෙම ඇදගෙන වැටුණාට පස්සේ ඌති මේ වරල ගහලා කොහොම හරි අර තීන මඩවලක් හරි වාගේ එකට ඌ කොහොම හරි යනවා නේද? වතුර ටිකකට යනවා. ආන්නේ වගේ තමයි අපි මේ උද්දච්චයෙන් මැරුණත් ඉන්නවා. ගලේ කුඩු වෙලා ගියත් ඉන්නවා වගේ හැඟීමක් තියෙනවන්න උද්දච්චයේ තියෙන යන්නේ ස්වභාවය. එතකොට දැන් මෙතන මේ අගයන් දෙකක් අපි ඇවිල්ලා තියෙනවා. ඉතින් දැන් මේ අගය මේ බයගතිය දක්වා ගමන් කිරීම කියන එකට උදව්පකාර වෙන්නේ ඒ පෙර පරාමාස වූ ඒ ධර්මියෝයි. ඒ කියන්නේ මොනවද? පෙර පරාමාසු තණ්හාගේ. එහෙනම් මෙතන මේ ලයින් 7 එකෙන් ඒක උඩින් ලියා ගන්න පුළුවන් උඩින් හරි පල්ලෙහෙන් හරි පෙර පරාමාසු තණ්හාගේ කියලා. පෙර පරාමාසු තණ්හාගේ කියලා. ඔය තමයි ඉතින් අපි අර සුඛයි කියලා වටහාගත්ත වරදවා වටහාගත්ත දේවල්. ඒක පරාමාසයට ගිහිල්ලා දැන් ඒක ගලනවා ඉස්ම ගලනවා වගේ නේද? ඉතින් දැන් පේනවා දැන් පොඩියට ආපු එක දැන් හොඳ කම. උල්පත් තව දෙකක් එක්කව වෙලාවක්. දැන් ඉතින් ඔන්න විඥාන ධාරාව හොඳට ගලනවා ලොකු වෙලා යනවා බයගතිය දක්වා කරන් තමයි යන්නේ. එතකොට දැන් මෙන්න මේ අටවෙනි එකට එනවා. එතකොට එහෙමනම් අපි අර ඔය තුනම එක්කව වෙලා එන එක. ඒක සිද්ධ වෙනවා. ඉතින් මේක මේ 11 වෙනි රවුමට පස්සේ සිද්ධ වෙන දෙයක්. අන්න ඒ අවස්ථාවේදී මේ සංස්කාරයන් කියන ඒවා අත්තා කියලා අපි ගන්නවා. රවුම් 11ක් ගියාම සංස්කාරයන් අත්තා කියලා ගන්නවා. එතකොට එහෙමනම් දැන් බලන්න අර ඒරියා 4 වලදී ඒරියා 1 and 4 මතකද? අපි ඉස්සෙල්ලා එකේ බැලුවානේ මෙතන මේ ඒරියා 4 කියලා නේද? මේ අත්තා කියලා ගන්නෙ මොකක් නිසාද? මේ අත්තා කියලා ගන්න උදව්පකාර කරන්නේ අන්න මෙතන මේ සංස්කාර අත්තා කියලා ගන්නෙ. පාණාතිපාත අදත්තා දාන කුකුල්පට්ටිය දාගෙන මෙන්න මේවා කරගෙන ඉන්නා ඒක නිසා මම ඉන්නවා නේද අත්තා මම මැරෙන්නේ නැහැ අන්න ඒ தත්ත්වයට ගියාට පස්සේ ඕන ජරාවක් අපි ගන්නවා ජරා ධර්මයට අපි කැමති වෙනවා එතකොට ඒකේ ෆ්ලෝ ඔන් ඉෆෙක්ට් එකක් තියෙනවා පේනවාද අපි මේ පාණාති දස කුසලයේ වටිනාකම පේනවා නේද පාණාතිපාත අදත්තා දාන නොකරනවා කියන එක මොකද ඒවා කිරීමෙන් අපිට වෙන්නේ ඔන්නේ අර මැද්දේ ඒරියා 4 වල අත්තා වෙනවා ඒක ආවනම් ඕන ජරාවක් ගන්නී කියන එකට එනවා. දිරනවා තමයි මලකට කාපු යකඩ එනී ගන්නවා කියන තමන්ට හැඟීම කියන එක ඇති වෙනවා. එතකොට එහෙමනම් මේ තුන්වෙනි විරිය අපි භාවිතා කරන්නේ මොකටද? මේ සංස්කාර මගේ නොවෙන්න. සංස්කාර නිසා අත්තා නොවීමට කියන එකට. ඉතින් ඒක තමයි මේ ඕගොල්ලන්ගේ භාවනාවේ තියෙන කාරණා තුන. මොදවට භාවනාවට ගන්න ඔන්න ඒ කාරණා තුන. පළවෙනි විරිය රූපේ ස්පර්ශ නොවෙන්න දෙවෙනි විරිය සංඥාව මගේ කියලා නොගන්න ඊළඟට තුන්වෙනි විරිය සංස්කාර මගේ කියලා නොගන්න එතකොට තමන් හොඳට කල්පනා කරලා බලනවා මෙතන මේ කාමච්ඡන්දය මේක දික් කරාම ඉන්නේ ජරාව. ඒ කියන්නේ මම ජරාවටයි කැමති වෙලා තියෙන්නේ. ඉතින් මං ඇයි ජරාවට කැමති වෙන්නේ? තමන් බැලුවාම පේනවා එහෙනම් මම ව්‍යාධියයි මරණයයි කියන දෙකටත් කැමති වෙලා තියෙන්නේ. ඉතින් මම මේ දෙකට කැමති වුණා කියලා කියන්නේ ව්‍යාධියටයි මරණයටත් කැමති වුණා නම්. ඇයි මම මෙච්චර මෝඩයෙක්ද කියලා තමන්ගෙන් අහලා බලනවා. ඇයි මං එහෙම ජරාවක් ගන්න? දැන් පේනවා ඒක වෙලා තියෙන්නේ මේ සුඛේ පරාමාස වෙලා අත්තා කියලා ගත්ත නිසා. එයා තමයි කියන්නේ අන්න රූපේ සුඛයි ඔයා ගන්නේ කියලා. ඊළඟට ඇයි අපි මේ අත්තා මේ වෙනකොට අපිට තේරුණා මේ වේදනාව විපරිණාමයට පත් වෙලා තියෙන්නේ? කියන්නේ වේදනාවේ ව්‍යාධිය කියන එක තියෙනවා. මේ වේදනාවේ ජරාව කියන එක හතර තුන. දැන් තමන් කල්පනා කරනවා මම දැන් රූපේ ජරාවයි වේදනාවේ ජරාවයි දෙකටම ඇවිල්ලා තියෙනවා. ඇයි මම එහෙම වෙන්නේ? මේ සංස්කාරයන් මගේ කියලා මම ගන්න නිසායි මෙතන සිද්ධ වෙලා තියෙන්නේ කියලා. එහෙමනම් තුන්වෙනි විරිය සංස්කාර මගේ නොවෙන්න කියන එකට භාවිතා කරනවා. ඒක තමයි බොහොම ප්‍රබල භාවනාවක් ඔයි කෑල්. එතකොට එහෙමනම් අපි 11 වෙනි ස්ලයිඩ් එකට යමු. දැන් මෙතන මේ අපි පෙන්නන්නේ දැන් ওই ඒරියා 4 වලදී අපි දන්නවා මේ වේදනාවේ ජරා ධර්මය ඒක මගේ කියලා ගත්තා. වේදනාවේ ජරාව මගේ කියලා මම ගත්තා නේද? එහෙම ගත්තට පස්සේ මේ දික්ටි අනුසයෙන් ඔන්න ඇඟිල්ල දික් කරනවා මේ රූපයට. රූපයට දික් කළා මොකද්ද කියන්නේ? රූපේ සුඛයි කියලා කියනවා නේ. ඒක නෙවෙයි කියන්නේ. ඉතින් ඔන්න ඕක තමයි ඔගොල්ලෝ දන්නවනම් ඔය මහා නිදාන සූත්‍රය එහෙම පෙන්නන රූපකායේ අදිවචන සම්පස්සේ. ඒ කියන්නේ රූපේ සුඛයක් ඇත්තේ නැහැනේ. රූපයක තියෙන පුළුවන් වැඩිම උන සුබයි කියන එක නේද? එතකොට මේකේ තියෙනවා මේ අදිවචන සම්පස්සයක්. ඒ රූපකායේ අදිවචනීය කියන එක. රූපයට අපි සුඛයි කියලා කියනවා. එතකොට මෙන්න මේ වගේම ධර්මයක් ඒ ධර්මීය ගලා ගැනීමක් දැන් ඒරියා 6 එකෙත් මේකේ තියෙන්න පුළුවන් නේ. ආන්න එක තමයි අපි මේ ඊළඟට බලන්න හදන්නේ. ඒරියා 6 එකේ කොහොමද මේ ෆ්ලෝ වෙන්නේ කියලා. ඉතින් ඒකට මට නම් යන්න වෙනවා අර 10 වෙනි ස්ලයිඩ් එකට ආපහු. එතකොට ඒ මේක පෙන්වන්නේ මොකද්ද? ඕගලන්ට පේනවා මෙතන මේ 6. මේ ලයින් 6 එකේන උද්දච්ච කතාව නේද? එතකොට ඉතින් උද්දච්ච නිසා මේ මිච්ඡාදිත්‍ය මගින් ඇතිවීමක් කියන එක තියෙනවා. ඒ කොහොමද විඥාන ධාරාව ගලන්නේ කියන එක. ඊළඟට ඕගලන්ට ආපහු පේනවා මෙතන මේ අවිද්‍යා ආශ්‍රයයට ආවනම් ඒ අවිද්‍යා ආශ්‍රයෙන් දැන් කාමාශ්‍රය කරා ගමන් කිරීමකුත් තියෙනවා නේද? එතකොට ඒක තමයි දෙක. තවත් ප්‍රෝ එකක් තියෙනවා. ඒක තමයි මෙන්න මේ 8 නේද? ලයින් 6 එකයි අවිද්‍යා ආශ්‍රයෙන් දැන් කාමාශ්‍රයට ගිහිල්ලා විඥානයක් සකස් කරිනවා. ඊළඟට ලයින් 8 එක කියන එක තියෙනවා. එතකොට දැන් ඉතින් මේ විදිහට ධාරාව ගලාගෙන ගියා නම් ඉතින් මේකේ අපි දන්න ඔය දිට්ටි අනුසේ පාර අර බයගති ඉඳන් ගමන් කරනවානි අර වේදනාව දක්වානේ. දැන් අපි අර මේ ස්ලයිඩ් එකේ පෙන්නේ බයගතියට අපි ආවනම් අර සංස්කාරයේ ලයින් 8 එක දිගේ ආවනම් අන්න ඇඟිල්ල දික් කළා දැන් පේනවද ෆ්ලෝ එක? ඊළඟ කියනවා ගන්න කියලා, රූපය ගන්නයි කියලා ඒක කියනවා කියන එක පේනවා. එතකොට දැන් මේන්න මේ තුන් ධර්මයන්ගෙන් තමයි එන්නේ 6යි 8යි මෙතන තියෙනවා අවිද්‍යා ආශ්‍රයෙන් දැන් කාම ආශ්‍රයට යනවා කියන එක. එතකොට දැන් අපිට පේනවා මෙන්න මෙහෙම දෙයක්. ඒ කියන්නේ ඔය දිට්ටි සල්ලය. දැන් මෙතන මේ දිට්ටි සල්ලය තියෙනවනේ මේ පාර. එතකොට අපි ඒ සංඥාව අල්ලගෙන මේ කැරකවීමක් කියන එක මේ දිට්ටි සල්ලයෙන් කරනවා. එතකොට දැන් අපි පේනවා රවුම් දැන් දිට්ටි සල්ල කියන්නේ අවිද්‍යා ආශ්‍රයෙන් දිට්ටි ආශ්‍රයට එන්න ඕනේ නේද? එතකොට දිට්ටි ආශ්‍රයට ආවයි කියලා කියන්නේ ඉතින් අපි කියවන 8 වෙනි රවුමෙන් පස්සේයි කියලා. එන රවුම් 8ක් ගිහිල්ලා තියෙනවා. එතකොට 8 වෙනි රවුමට එන්නේ ඉස්සෙල්ලා උගල දැනගත්ත 5 3 කියලා කියන්නේ සංඥාවේ ජරා ධර්මයේ කියලා. 5 3 කියන්නේ සංඥාවේ ජරා. එතකොට 8 වුණායින් පස්සේ අපි වට 8ක් ගියායි කියලා කියන්නේ අපිට තීන මිද්ද ස්වභාවය කියන එක ඇති වෙලා තියෙනවා. එතකොට ඒ කියන්නේ මිද්දිය කියලා කියන්නේ ඉතින් රෝගීනේ. එහෙමනම් අපිට පේනවා අපි මේ සංඥාවේ ජරා ධර්මයට විතරක් නෙමෙයි ඒ සංඥාවේ ව්‍යාධියටත් අපි කැමති වෙලා තියෙනවා. එන්න එන්නම අපි මේ ජරා ව්‍යාධීන්ට කැමති වෙනවා කියන එක නේද පේන්නේ? රොඩි මඩයි වලට එන්න එන්නම කැමති වෙනවා කියන එක තමයි පේන්නේ. එතකොට දැන් මේක පෙන්වන්න පුළුවන්. අපි දැන් එන 12 වෙනි ස්ලයිඩ් එකට යමු. එතකොට ඔය අවිද්‍යාශ්‍රව වෙන්න ඉස්සෙල්ලා අපිට කාමාශ්‍රව කියන එක සිද්ධ වුණා. හතරේ හතර දෙනි කාමාශ්‍රය නේද? ඊට පස්සේ පහෙන් පස්සේ භවආශ්‍රය. ඊට පස්සේ අටෙන් පස්සේ දිට්ඨි ආශ්‍රය. එතනින් පස්සේ අපිට අවිද්‍යාශ්‍රව කියන එක ඇති වුණා. රවුන්ඩ් 10ක් ගිහිල්ලා නේද? ඉතින් දැන් ධාරාව ගලනවා. විඥාන ධාරාව හොඳට ගලනවා. ඒ කියන්නේ රෝධයක් නම් කැරකෙනවා කියන එකයි කියන්නේ. ওই කැරකෙන්නා වූ රෝධය තණ්හාව ලෙස දැකිය යුතුයි කියලා රහතන් වහන්සේ පෙන්වනවා. එතකොට දැන් අවිද්‍යාශ්‍රව වීම කියන එක ඇති උනේ කාමාශ්‍රව, ඒ දිට්ඨි ආශ්‍රව එහෙම ආශ්‍රව වලින්. ඉතින් දැන් ඕක ඇති උනාට පස්සේ දැකපු ගමන් අපිට සුබයි. ඇයි ඉතින් අපි කරකවන ගමන් මේක තියෙන්නේ? ඒතර ඕනි ජරාව සුබයි කියලා ගන්නවන්නේ ජරාව ජරාව වශයෙන් දකින්නේ නැහැ. එතකොට කැරකෙන්නා වූ රෝදේ ගලන්නා වූ ධාරාව පැවැත්වීම තමයි ඒ කාමාශ්‍රව සහ අනිකුත් ආශ්‍රව වලින් කරන්නේ. අවිද්‍යාශ්‍රවේ හැදුනට පස්සේ ඒක හැදුනේ මේ කාමාශ්‍රෝ, දිට්ඨියාශ්‍රෝ එහෙම එකහ වෙලා හැදුනේ. ක්‍රමානුකූලව ඒක සකස් වුණා. දැන් සකස් වුණාම එයා ඉතින් ලොකු වෙලා ඉන්නවා. එතකොට ඒක තමයි අපි කියන්නේ අපි දැක්ක ගමන් එක පාට ඒ සුබයි කියලා එහෙම විදිහට ගැනීම කියන එක තියෙනවා. ඉතින් මේ කැරකෙන රෝදය ඒක පවත්නවා. දැන් ඉතින් අර බත් කටක් කට දාලා කාමාශ්‍රයෙන් ආදී දවසින් ඒවෙන් කැර පැවැත්වීම කියන එක තියෙනවා. ඉතින් ඕක තේරුම් ගන්න පුළුවන් ඕගලන්ට. අපි හිතමු බයිසිකල් එකක වීල් එකක් තියෙනවා. මේ ස්පෝක්ස් ටික පොඩ්ඩක් බුරුල් වෙලා. එතකොට අර හබ් එකේ ප්ලේ එකක් තියෙනවානේ. ඒක තමයි මේ පෙන්නලා දීලා තියෙන්නේ. මේක රිම් එක වගේ නම් බයිසිකල් එකේ. මෙතන මේ මැද්දේ හබ් එක වගේ එක තියෙනවා. ඉතින් ඕක පළක් වෙලාවට අර ඉස්සරහට යනවා පස්සට යනවා කියන ස්වභාවයකුත් තියෙනවානේ. එකක් ඉස්සර වෙනවා එකක් පස්සට යනවා කියන එක. එහෙමත් නැත්නම් මෙතන හිතන්න බලන්න මේක වතුර තටාකයක්. රවුමට සර්කියුලරේ තියෙන පොන්ඩ් එකක්. ඒකේ මැද්දේ පාත්‍රයක් තියෙනවා. එතකොට දැන් මේකේ කරන්නේ මොකද්ද අපි? මෙතන මේකේ අදිනවා. මේ තණ්හාවෙන් මේ ලෝභය නිසා අපි ඇදීම කියන එක තියෙනවා. උඩින් මේ පැත්තට අදිනවා, පල්ලෙහා මේ පැත්තට පුෂ් කරනවා. එතකොට මේක කැරකෙනවානේ. එවන කෝට්ටක් දාලා කරකවනවා කියලා හිතන්නකො බලන්න. මේ තටාකය කියන එක. ඉතින් ඒක මේ පුෂ් කරනවා කියලා කියන්නේ අපි අවිද්‍යාවෙන් නම් කාමාශ්‍රය කරා ගමන් කිරීම කියන එකයි මේ තියෙන්නේ. ඉතින් මෙතන කෙනෙකුට කල්පනා කරන්න පුළුවන් අර මේ මිච්ඡාදිට්ඨික සංඥාව නිසා විඥානය පැවැත්ම අභිජ්ජා කියලා කිව්වේ නේද? මේ පැත්තේ තියෙන අභිජ්ජා. මේ මැද්දේ තියෙන පරාමාසය. එතකොට මේ උඩට එන්නේ චේතනාව. අන්න දාලා අර පුලියක් දාලා වගේ මේ පැත්තට ඇදිල්ලක් කියන එක තියෙනවා. ඕගොල්ලෝ දන්නවා අර ඩයග්‍රෑම් එකේ දැක්ක කාමාශ්‍රය ඉඳන් භවආශ්‍රයට කෙලින්ම සම්බන්ධතාවයක් නැtei කියලා. නේද? කිසිම සම්බන්ධතාවයක් තිබුණේ අර කෙලින්ම ඒක වෙනම නිතිබුනේ. භවආශ්‍රයෙන් කෙලින්ම අවිද්‍යාවසරට දැන් ඒක පැහැදිලි වෙනවා නේ. ඇයි මේක මේකත් එක්ක සම්බන්ධ වෙලා නැහැ. මේක පාත්‍රේ නම් මේ වතුර තටාකේ කැරකෙනවා කියන්නේ මෙතන කවුරු හරි මිනිස්සේ කෝට්ටක් දාලා මේක කැරකෙව්වහම මොන හරි එකක් කාලා ආදි වශයෙන් මේක කැරකෙන්න පටන් ගත්තාම මේ වතුර සර්කියුලර් මෝෂන් එකක තිනකොට මේ ඇතුලේ තියෙන එකත් කැරකෙනවා. පේනවද? ඒකින් තමයි මේකට ආවේ කියන එක. එතකොට මේක කැරකෙනකොට දැන් මේක භවආශ්‍රය නම් මෙතන තියෙන භවආශ්‍රය මේක කැරකෙනකොට දැන් වතුර කෝට්ට නැවතුවා වුණත් කරකවන්නේ නැති වුණත් මේක කැරකීම නිසා අරකට එක්කහුවේ. එහෙනම් අවිද්‍යාශ්‍රයෙන් මේ දුවන ගමනට මෙයා භවආශ්‍රයෙන් සපෝට් කරනවා කියන එක පේනවා. අන්න ඒක තමයි ඊයර ධර්මය හොඳ ලස්සනට පැහැදිලි වෙනවා. ඒ කියන්නේ රෝධය කැරගෙනට භවආශ්‍රය නිසා ඇතිවුණු සංඥා කොටස් අවිද්‍යාශ්‍රයට එකතු වෙනවා කියන එක. ආශ්‍රව නැත්තම් ධාරාව ගලන්නේ නැහැ. රෝධය නතර වෙනවා. එතකොට අන්න ඒක තමයි කරගන්න ඕනේ. ඉතින් ඕක දැන් බලන්න අපි මේ දෙවිනි වර අපි කතා කළා අපි මේ ජරාවන වේදනාවට කැමති වුණා කියලා. තුන්වෙනි පාර අපි අර සංස්කාර කීනේ වහම මගේ කියලා ගන්න අවස්ථාව එනකොට අපිට 4 4 5 3 4 3 මේ ඔක්කොම වෙලා. එතකොට ඒ කියන්නේ අපි ඔක්කොම දුක්ඛස්කන්ධයටම කැමති වෙලා තියෙනවා සංස්කාර කියන්නේ. ඉතින් මේකට විසඳුමක්ත් තියෙන්න බෑ, මේක නවත්තන්න නේද? එතකොට ඒකට විසඳුමක් තියෙනවා. ඒක තමයි පාරිසුද්ධ ප්‍රධානියංගය කියලා හතරක් තියෙනවා. ඔය සාපුගම සූත්‍රය කියලා සූත්‍රයක් තියෙනවා. ඒකේ ආනන්ද හාමුදුරුව පැහැදිලි කරනවා මේ සීල පාරිසුද්ධ ප්‍රධානියංගේ, ඊළඟට චිත්ත පාරිසුද්ධ ප්‍රධානියංගේ, දිට්ඨි පාරිසුද්ධ ප්‍රධානියංගේ, විමුක්ති පාරිසුද්ධ ප්‍රධානියංගේ කියලා පාරිසුද්ධ ප්‍රධානියංගෙන් හතරක් තියෙනවා කියලා. එතකොට ඒකේ පැහැදිලි කරනවා නම් මේකට අපිට සුදුසු ඩයග්‍රෑම් එකක් නැහැ. ඒකේ පෙන්වන්න පුළුවන් දැන් ඕගලන්ට පේන මේ වේදනාවෙන් ඉඳන් උඩ තියෙනවා චේතනාව නේ. එතකොට මේ වේදනාව ඉදන් චේතනාවට යන මේ රේඛාව ඊට පස්සෙත් ආපහු අපිට තියෙනවා ෆ්ලෝ එකක් ඒ චේතනාවේ ඉදන් සත්‍යයට යන එක. ඒක අපිට බලන්න පුළුවන් අර මෙතන හිතන්නකෝ. මෙතන චේතනාවට ගියා චේතනාවෙන් අපි පල්ලෙහාට එනෝ ඉදන් සත්‍යයට. ඉදන් සත්‍යයට ආවට පස්සේ මෙතන තියෙනවා ආපහු තව රේඛාව බයාගතිට. දැන් මේ පැත්තේ තියෙන දිට්ටි අනුසයට යන රේඛාව නේද? ඒකෙන් අපි පටන් ගත්තා ඕක නිකන් ඩයමන්ඩ් එක වගේ. මෙතනින් වේදනාවට ගියා වේදනාවෙන් උඩ චේතනාවට ගියා චේතනාවෙන් ඉදන් සත්‍යයට ආව ඉදන් සත්‍යයෙන් බයාගතිට ආව. එතකොට මේක අර හිතන්න බලන්න අර පාත්‍රේ කරකවන්න තියෙනා වූ කාරණාවක් විඥාන ධාරාව ඕක හරහා ගමන් කිරීමක් කියන එක තියෙනවා. එතකොට දැන් අපි සීල පාරිශුද්ධ ප්‍රදානියන්ගේ භාවිතා කරනවා නම් මේ පානාතිපාත මෙතන මේ දුස්සීල භාවය කියන එක එහෙම ඉන්නේ මේ සංස්කාර. පානාතිපාත එහෙම මම කරන්නේ නැහැ කියලා නේද? එතකොට එහෙනම් මෙන්න මේ රේඛාව කැපෙනවා. අර ෆ්ලෝ එකේ මෙතන 5 8 හරහා එන රේඛාව කැපෙනවා. ඊළඟට ඒකට පැරලල තමයි අර වේදනාව ඉඳන් ඕගොල්ලෝ චේතනාවට යන්නා වූ රේඛාව කියන එක. එතකොට දැන් මේ පැත්තෙන් නවත්තනවා වගේ චිත්ත පාරිශුද්ධ ප්‍රදානියන්ගේ භාවිතා කරන වේදනාව ඉඳන් චේතනාවට යනවා කියන එක අයින් කරනවා. මතකද අර සූකාපටිපදා කිප්පා විඤ්ඤාවේදී ඕගොල්ලෝ බැලුවා අර හතරවෙනි භාවනාවට විවේක දස්සී පස්සේසු කියලා ස්පර්ශයෙන් විවේකී කියලා නේද? ඒ පුද්ගලයා මේ වෙන කරන්න දෙයක් නැහැ කියලා මේ කාමයන් අත්හැරලා කාමයන්ගෙන් වෙන් වෙලා මේ ඇහි රූපය ස්පර්ශ කරන්න බැරි නැති මොකද්ද කරන්න තියෙන්නේ? ඒ පුද්ගල ධානයන්ට යනවා. අන්න චිත්ත පාරස. දැන් එහෙනම් දෙපැත්තක් පේනවා නේද? මේක කැපෙනවා. මෙහින් පල්ලෙහාට එන එකයි පල්ලෙහා ඉඳන් උඩට යන එකයි චේතනාවට යන එකයි කැපෙනවා. ඊළඟට මේ දිට්ටි පාරිසුද්ධ ප්‍රදානියන්ගේ කියන එක භාවිතා කළා. ඕගලන්ට පුළුවන් චේතනාව ඉඳන් මේ ඉදන් සත්‍යයට ඉන්නව අර ඩයමන්ඩ් එක වාගේ එන රේඛාව ඒක කපන්න. මෙතනින් එන්නේ මේ මගේ කියලා අරගෙනනේ. රෝගී සංඥාව හැම මගේ කියලා අරගෙන උද්දච්චය හැම වෙනවා කිව්වේ නේද? ඒතර මගේ කියලා එයා ගන්නෙ නෑ. අන්න දිට්ටි. විමුක්ති පාරිසුද්ධ ප්‍රදානියන්ගෙන් කරන්නේ මේ බයගතියේ ඉඳන් අන්න අර දිට්ටි අනුසය පාර වේදනාව දක්වා යන එක එයා නවත්තනවා. ඒ කියන්නේ අර තුන් ධර්මයන්ගෙන් නවත්තලා සීලේනුයි චිත්තේනුයි දිට්ටි. ඒ තුනේම නවත්තලා ඒ තුනම එකට එකහුව කරගෙන එයා ඒ විමුක්තිය යුතු මේක නවත්තනවා. ඉතින් අපේ ප්‍රශ්නේ තියෙන්නේ මේ රූපේට සුඛයි කියලා කියන එකනේ ප්‍රශ්නේ තියෙන්නේ. සාමාන්‍ය මං කිව්වේ මේ ඇහැෙන් බල්ලා මේ රූපය සුඛයි කියනවා විතරක් නෙමෙයි. නව සංඥා නා සංඥාත ලාභියත් අර ධානයේ තියෙනවනේ සියුම් රූප කොටස. දැන් බලන්න විඥානං ඡායතනෙ. ඒකේ තියෙන ආලෝකය. ඕක තේජෝ ධාතුවක් නේ. එතකොට ඒක රූපත් එක්ක සම්බන්ධයි. එතකොට ඒ කොටස හරි මගේ කියලා කියනවා. දැන් මෙයා ඒක හොඳයි කියලා කියන්නේ නැහැ. සියුම් රූපේවත් ඒක ගන්නෙ නැහැ කියන එක තියෙනවා. අන්න එහෙම, ඒ කියන්නේ ආකාශ සංඥායකට හරිය අපි කැමති වෙනවා නම් ඉතින් අපි මරණයටම තමයි කැමති වෙන්න ඕනේ. දැන් ඉස්සෙල්ලා පෙන්වුවානේ. අපි මේ ජරාවට කැමතුණා, ව්‍යාධීට කැමතුණා, මරණයට කැමතුණා, වේදනාවේ ජරාවටත් කැමතුණා. මොකටද මේ? අර සංස්කාරයන් කියන ඒවා අත්තා කියලා අරගෙන නේද? එතකොට අන්න පාරිශුද්ධ ප්‍රදානියන්ගේ භාවිතා කරනවා නම් ඉතින් මේක නවත්තා ගන්න පුළුවන්කම කියන එක තියෙනවා. එතකොට එහෙනම් අපි ඉගෙන ගත්ත ඕගොල්ලන්ගේ මේ භාවනාවලින් මේ සබ්බාසෝ භාවනාව කියන එක මෙතන ලියලා තියෙනවා 9 වෙනි ස්ලයිඩ් එකේ, 10 වෙනි ස්ලයිඩ් එකේ, 11 වෙනි ස්ලයිඩ් එකේ හරිය ලියලා තියෙනවා. නවත්තන හැටියෙත් ඒ ප්‍රධානියන්ගෙන් භාවිතා කරලා කරන්න පුළුවන් ඒ කියන්නේ. හරි, අපි සබ්බාසෝ ඩයග්‍රෑම් සෙට් එක 3 වෙනි සෙට් එකට යමු. එතකොට ඕගොල්ලන්ට පේනවා මෙතන මේ පිරමීඩ් එකක් තියෙනවා කියලා. මේක උඩ තියෙන ධාතු. ඒකේ පල්ලෙහෙන් ඔයගලන්ට පේනවා මේ බේස් එක වාගේ තියෙනවා. කාමාශ්‍රව, ඒ දිට්ඨි ආශ්‍රව, ඒ වගේම අවිද්‍යා ආශ්‍රව කියන එක. ඒකේ උඩ තියෙනවා තවත් එකක්. වේදනා, පරාමාස කාය ග්‍රන්ථ, බයාගති කියන එක. එතකොට මේකේ මේ අපිට පේනවා මේ ඇලයින්මන්ට් එකකුත් තියෙනවා. ගැලීම පේනවා මේ පරාමාස කාය ග්‍රන්ථ ඒකේ පල්ලෙහා තමයි තියෙන දිට්ටි ආශ්‍රය තියෙන්නේ. ඊළඟට ගත්තාම සුඛයි කියන එකේ පසු සංඥාව තමයි කාම ආශ්‍රය. ආභව පෙන්වනවා මෙතන මේ අවිද්‍යා ආශ්‍රය මේ පැත්තේ තියෙන මේ බයාගති. ඉතින් බයාගතිට ඉන්නේ ඉස්සෙල්ලා අපි අත්තා කියලා ගන්නවානේ. අත්තා කියන එකේ පසු සංඥාව තමයි අවිද්‍යා ආශ්‍රය කියලා කියන්නේ. එතකොට දැන් මේකේ මේ පොඩි ට්‍රයැන්ගල් එකක් තියෙනවානේ රතු පාටින්. ඔන්න ඒ ට්‍රයැන්ගල් එක අපි මේක පල්ලෙහෙන් යටින් ගියා ගත්තොත් එහෙනම් ඒ කියන්නේ පරාමාසය මෙහාට එනවා. වේදනාව මේ හරියෙන් තියෙනු. එතකොට බයගතිය කියනද මෙතෙන්ට යටින්. ඉතින් මේක තමයි හරියට අපි අර ටිකකට ඉස්සෙල්ලා දැක්ක නේද? අර හබ් එකක්. එහෙම නැත්නම් ලොකුවට පොණ්ඩ එකේ මැද්දේ තියෙනවා කියලා අර පාත්‍රයක් වගේ එකක්. ඒ පාත්‍රය වගේ එක තමයි මේ රතු පාට එක. අන්න මේ පොණ්ඩ එක ඇතුලේ පාත්‍රය වගේ මේක පොඩියට තියෙනවා කියන එක පේනවා. ඉතින් දැන් අපි දන්නවා මේ පාත් අපි කෝට්ටක් දාලා උක කරකවන. පොණ්ඩ එක කරකෙව්වයන් පස්සේ තින් ඒකත් එක්කම වතුර කරකිනකොට පාත්‍රෙත් පොඩ්ඩක් කරකිනවා. එතකොට අපි කෝට්ට අතට ගත්තොත් එහෙම අර වතුරට වඩා වේගවත් වෙලා පාත්‍රේ තාම යන. ඒක ස්පින් වෙනවා. එහෙනම් අපි ගමු අර ටිකක් ඉස්සරහට ගිය අවස්ථාවක්. දැන් මෙතන තියෙන මේ බයගතිය පොඩ්ඩක් ඉස්සරහට ගිහිල්ලා තියෙනවා. ඉතින් ඒක පිටිපස්සේ තියෙන අවිද්‍යා ආශ්‍රය. එතකොට මෙතනින් අපිට ඇති වෙනවා මේ බයගති ශෝක කාමාශ්‍රය කියලා. අපි ඉස්සරහට ගිය බයගති ශෝකය මෙතන තියෙන කාමාශ්‍රය. ඊළඟට බලන්න මෙතන තියෙනා මේ වේදනාව කියන එක පොඩ්ඩක් ඉස්සරහට ගිහිල්ලා තියෙනවා. එහෙනම් අපිට තියෙනවා වේදනා තණ්හා දිට්ඨි ආශ්‍රය. ඉස්සරහට ගියාම තියෙන දිට්ඨි ආශ්‍රය. ආභව තියෙනවා මෙතන පරාමාසය. පරාමාසය දිට්ඨි ආශ්‍රයෙන් එහා පැත්තට ගිහිල්ලා. එහෙමනම් අපිට එතන පේනවා මෙතන මේ පරාමාස අභිනිවේස අවිද්‍යා ආශ්‍රය කියන ඉස්සරහට ගියාම අවිද්‍යා ආශ්‍රය. අන්න එහෙම ධර්මයක් තමයි මේක තියෙන්නේ. ඉතින් මේක මේ කාරණා තුන හරියට නිකන් අර මේ බෝට්ටුව තියෙනවනේ අර පෙති තුනක් නේද? අන්න ඒ වගේ කෑලි තුනක් තමයි මේ පෙන්වන්නේ. බයාගති ශෝක කාමාශ්‍රය, වේදනා තණ්හා දිට්ඨි ආශ්‍රය, පරාමාස අභිනිවේෂ අවිද්‍යා ආශ්‍රය කියන එක. ඉතින් මේක ඕගලන්ට පුළුවන් අර ආනෙන්ජ සප්පාය සූත්‍රය අර කාරණා තුනට සම්බන්ධ කරලා බලන්න. පෙර වූ මෝහේ දෝෂ සහිතව ජීවත් වීම පානාතිපාතයේ කියවනේ. ඉතින් ඒක තමයි මේ පළවෙනි කාරණාවෙන් පෙන්නන්නේ. දැන් බලන්න මේ අවිද්‍යා ආශ්‍රය ගන්න ඉතින් පෙර වූ මෝහේ. මොකද මේක ඉස්සරහට ගිහිල්ලානේ තියෙන්නේ. මෙතන තියෙන බයගතිය කියන එක ඉස්සරහට ෆෝවර්ඩ් වෙලා තියෙන්නේ. එහෙමනම් මේ පෙරවෙච්ච මෝහයක් තමයි මේ තියෙන්නේ. ඉතින් ඒක තමයි අර බෙල්ට් එක දාල් වටේට කරකවනවා කිව්වේ අර ලෝභ දෝෂ මෝහයකේ නේද? ඊට පස්සේ ওই දෙවෙනි කාරණේ කියන එක ගත්තාම ඉතින් අර නිත්‍යයි කියලා ගත්තා. ඇයි ඉතින් මෙතන වේදනා තණ්හා දිට්ඨි ආශ්‍රය කියලා කියන්නේ? දිට්ඨි ආශ්‍රය කියලා කියන්නේ මොකද්ද? නිත්‍යයි කියන එකේ පසු සංඥාව. එහෙමනම් අවිද්‍යාවත් අපි කිව්වේ දැන් අවිද්‍යාව ලෝභ සහිතව ජීවත් වීම අදත්තාදානිය කියලා නේද? එතකොට ඒක කෙනෙකුට හරි ප්‍රඥාවෙන් තු හොඳට භාවනා කරන්න පුළුවන් ඊයේ භාවනාව මතක තියෙන කෙනෙකුට. එතකොට දැන් එවනම් අපි මෙතන මේනවා මේකේ උඩ තියෙන ධාතුයි කියලා. එවනම් අපි මේක ඊළඟ ස්ලයිඩ් එකට යමු. තුන්වෙනි ස්ලයිඩ් එකට. මේ තුන්වෙනි ස්ලයිඩ් එකේ අපි බලන්නේ අර දැන් පෙති තුනක් කිව්වා නේද? ඒකේ දැන් අර පළවෙනි පෙත්ත අරගෙන බලමු. බයාගති ශෝක කාමාශ්‍රය. ඒක තමයි මේ ලකුණු කරලා තියෙන්නේ බයාගති ශෝක කාමාශ්‍රය කියලා. එතකොට ඕගොල්ලෝ දන්නවා මේ කාමාශ්‍රය කියලා කියන්නේ සුඛයි කියන එකේ පසු සංඥාව. එහෙනම් මේ හරිය තියෙන සුඛ ඒකේ පසු සංඥාව කාමාශ්‍රය. එතකොට පහ තුන කියලා කියන්නේ ජරා. මතකද? සංඥාවේ ජරා. එතකොට එහෙමනම් අපිට පේනවා මේ සංඥාවේ ජරාව මේ සුඛේ හරහා සිද්ධ වෙලා තියෙන්නේ. එහෙමනම් අපි සුඛයි කියලා මෙතන කියන්නේ මොකද්ද? මේ සුඛේ පසු සංඥාව කාමාශ්‍රය කියන්නේ සුඛයි කියලා කියන්නේ එහෙනම් මේ සංඥාවේ ජරාවට. සංඥාව ජරා වෙච්ච එක තමයි අපි මේ සුඛයි කියලා කියලා තියෙන්නේ කියන එක Tamanට වැටහෙනවා. ඊළඟට මෙතන පෙන්වනවා මේ සීලබ්බත උපාදානය කියන එක නිරූපණය කරලා පෙන්වන්න පුළුවන් කියලා මෙන්න මේ රේඛාවලින්. ඔයගලන්ට පේනවා මේ 1 2 3 කියලා රේඛා තුනක් මෙතන ලකුණු කරලා තියෙනවා. ඒ සුඛයි කියන එක අපි සුඛයි කියලා අපි ගන්න වරදවා වටහා ගැනීමක්. ඉතින් සුඛෙන් චේතනා චේතනාවේ මෙතන මේ අත්තා කියලා ගන්න පරාමාස කාය ග්‍රන්ථියට කියන එක. එතකොට ඒක වේදනා චේතනා චේතනා ඒ පරාමාස කියන දෙක මගින් නිරූපණය කරලා පෙන්වන්න පුළුවන් සීලබ්බත උපාදානිය කියන එක. මේක නිසා මේ තුන්වෙනි රේඛාවේ ඒ යම්කිසි තුඩු දීමක් වෙනවාද? ඒ කියන්නේ මේ සුඛය මේ පැත්තේ සුඛයි කියලා ගත් එක පරාමාසයට යෑමට ඒ පැවතීමක් වෙනවාද? ඉතින් ඒක තමයි සීලබ්බත උපාදානිය කියන එක. එතකොට ওই තුන්වෙනි රේඛාවේ පැවැත්මේ කියන එක ඒ දිට්ටි අනුසය මගින් තමයි සිද්ධ වෙන්නේ. ඒ කියන්නේ වේදනා වලල සිද්ධ වෙනවා දිට්ටි අනුසය මතකද? බයගති ඉඳන් දිට්ටි අනුසයට එන්නා වූ එක. එතකොට ඉතින් අපි නිකාමයේ මානා කියලාත් අපි ඔක බැලුවා නේද? ලයින් 3 එක කියන එක. දැන් අපිට පේනවා මේ අත්තා කියලා ගත්ත එකේ පසු සංඥාව තමයි භව ආශ්‍රය කියන එක. එතකොට මෙතන මේ භව ආශ්‍රය මේ විදිහට පේනවා. ඒ කියන්නේ ශෝකේ හරහා පැමිණි සංඥාවේ ජරාව අපි මෙතන සුඛයි කියලා ගත්තා නම් ඉතින් එහෙනම් ඒක පැහැදිලි වෙනවා නම් එහෙනම් දෝසාගතිට යනවා කියන එකත් අපිට පැහැදිලි. ඒ ඉතින් වරදව වටහා ගන්න තියෙන්නේ සුඛයි කියලා. දැන් මගේ 100ටත් ඉතින් ඕක නේ තිබුණේ නේද? සුඛයි කියලා වරදව වටහා ගත්තා අර පොඩි කාලේ කාප් කෑම එහෙම ඒක ඉහිව පවතිනවා කියන එක. දැන් ඊළඟට අපි හැමනම් හතරවෙනි ස්ලයිඩ් එකට යමු. එතකොට මෙතන පෙන්වනවා මේ ඊළඟ පෙත්ත වේදනා තණ්හා දික්ටි ආසෝ. දැන් අර හබ් එක වගේ එක පොඩ්ඩක් ෆෝවර්ඩ් වෙලා වේදනා තණ්හා දික්ටි ආසෝ. ඉතින් ඔයගොල්ලෝ දන්නා මේ දික්ටි ආශ්‍රය කියලා කියන්නේ ඒක නිට්ටයයි කියන එකේ පසු සංඥාව තමයි දික්ටි ආශ්‍රය හැටියට තියෙන්නේ. එහෙනම් මෙතන මේ වේදනා තණ්හා අන්න දික්ටි ආශ්‍රය වෙනකොට අපි මේ නිට්ටයයි කියන කතාව එද ලකුණු කරලා තියෙනවා. දැන් ඊළඟට අපිට පේනවා ওই පහ තුන කියන්නේ ඉතින් සංඥාවේ ජරාව. ඒතර සංඥාවේ ජරාව කියලා කියන්නේ ඉතින් සංස්කාරයන් නිට්ටයයි කියලා ගැනීම තමයි එතන සිද්ධ වෙලා තියෙන්නේ. ඒතර හතරේ හත මේ ප්‍රීහි විප්‍යෝගී එහෙම වෙලා අවසానයි. එහෙමනම් අපිට පේනවා මේ නිට්ටයයි කියන ගත්ත සංඥාව වෙනස් වෙලා තිනවා කියනවා. එතකොට සංස්කාරයන් නිට්ටයයි කියලා මෙතන පරාමාස වුණා. දැන් පේනවාද මේක ක්ලෝස් වෙනවා නේද? ලූප් එක ක්ලෝස් වෙනවා. පරාමාස ගත වීමෙන් පස්සේ මමංකාරය කියන එක ඇති වෙනවා. ඔන්න ඔය විදිහටයි මමංකාර කතාව අපි ඇවිල්ලා තියෙන්නේ. එතකොට ඉතින් මේ මමංකාරය කියන එක සම්පූර්ණ වුණාම මෙතන පහ හතර පරාමාසී පහ පහ අත්තා රහතන් වහන්සේ පහ පහ අත්තා කියලා ලකුණු කරපු එක හරි කියලා අපිට ඒක වැටහෙනවා. ඒ පහ තුනේදී සංඥාවේ ජරා කතාව මෙතන තියෙනවා. එතකොට මේ විදිහට මේ කාමරාග අනුසය මගින් අර සීලබ්බත උපාදානෙම තමයි තහවුරු කරන්නේ. මේ කාමරාග අනුසය රේඛාවනේ මේ ඉන්නේ. මෙතනින් තියෙනවා සීලබ්බත උපාදානෙ. ඌව ගන්න එක හොඳයි. නේද? අනාගත භවයේ දැඩිව ගන්නා එක හොඳයි. මේ සුඛයි කියන අර්ථේ ඒකේ ඇවිල්ලා තියෙනවා. හැබැයි වෙලා තියෙන නම් ඔක්කොම ජරාවටපත් වෙලා. ඒක බව දන්නේ නැතුව අර රවුමත් එක්ක කැරකිලා යනකොට රැල්ලත් එක්ක ගිහිල්ලා. එතකොට මෙතන අපිට පේනවා මේ 8 වෙනි රවුමෙන් පස්සේ දිට්ටි ආශ්‍රව. ඒකේ 10 වෙනි රවුමෙන් පස්සේ ඉතින් අපිට අවිද්‍ය ආශ්‍රව. ඉතින් 11 වෙනි රවුමෙන් පස්සේ අර සංස්කාර නිසා අත්තා වුණා කියලා අපි ටිකකට ඉස්සෙල්ලා තේරුම් ගත්තා. ඉතින් සංස්කාර නිසා අත්තා වුණා නම් එහෙනම් ඉතින් අත්ත සංඥාව අර අත්තා කියලා ගැනීම කියන එක තියෙනවා. මේක ගත්තා නම් අන්න රූපයට සුඛයි කියලා ඒ ගන්නව කතාව කියන එක එහෙම සිද්ධ වෙනවා. එතකොට දැන් අපි පස්සේනි ස්ලයිඩ් එකට යමු. එතකොට මේ අපි ඉගෙන ගත්ත මේ ලයින් 6 එකේ මේක හරහා එනවායි කියලා මිච්ඡා දිට්ඨික මගින් ඇතිවෙච්ච උජ්ජච්ච මානාගේ කියන එක. එතකොට දැන් මමංකාරයේ කියන එකට මිච්ඡා දිට්ඨියක දැන් එකතු කළා නම් ඉතින් එහෙම වුණා නම් අපි අහංකාර වෙනවා. ඒක හරියට අර මමංකාරයට මිච්ඡා දිට්ඨි එක්ක වුණා අන්න අහංකාරය කියන එක ඉක්වේෂන් එකක් වගේ ඒක හැදෙනවා. ඉතින් අහංකාර වුණාට පස්සේ ඉතින් අත්තා කියන එක සම්පූර්ණ වෙනවා. දැන් තියෙන මමංකාරය අන්න මිච්ඡා දිට්ඨි කරන ඒක එකහ වුණා. දැන් අහංකාරය. එතකොට දැන් අපිට පේනවා මේ අර බයගති ඉඳන් මෙතන ඔයගලන්ට මේ පල්හැයන්ක පේනවා. ඒ බයගති ඉඳන් ශෝකයට පැමිණීම අපි දැන් ටිකකට ඉස්සෙල්ල බැලුවා. ඒක විතරක් නෙමෙයි මේ තවත් පාරක් තියෙනවා. මේ පරිදේවේ හරහා ශෝකයට එන්නා වූ එකකුත් මේක තියෙනවා. එතින් ඒක වෙන්නේ පරිදේවේ ඒ කියන්නේ ලයින් 8 එක හරහා බයාගතියට ආවා. ඒ බයාගතිය ව්‍යාධිය ව්‍යාධීන් ශෝකේ ශෝකේ ජරා කියලා එන්නා වූ එකක් තියෙනවා. ඉතින් අන්න එහෙමනම් අපිට පේනවා මෙතන මේ වේදනාවේ ජරාව කියන කතාව තියෙනවා. මෙතන මේ හතර හතර කියන්නේ ඉතින් අර රූපේ මැරෙලානේ නේ. හතර හතරේ නුරු જાතිය කියන්නේ මේ කලින් තිබිච්ච රූපයත් එක්ක කතාව එහෙම මැරලා තියෙන්නේ. එතකොට ඉතින් ඒක අපි අතහරින්නේ නැහැ. මේ වේදනාව ජරා ඒත් අතහරින්නේ නැහැ. රූපේ ජරා වුණා කියලා ඒකත් අතහරින්නේ. වේදනාව ජරාව වෙලා තිනෝ ඒත් අතහරින්නේ නැහැ. එන්නෙන්නෝ අපි අතහරින්නේ නැතු මේක පවත්වාගෙන යනවා කියන එක තියෙනවා. එහෙමනම් අපිට පේනවා මේ සංඥාවේ ජරාවට අමුණු අමතරව හතරේ තුන ඒ ව්‍යාධිය ව්‍යාධිසෝක ජරා එහෙමනම් වේදනාවේ ජරාවත් එකතු වෙලා තියෙනවා. එහෙමනම් මේ වෙලාවේදී අපි මේ සුඛයයි කියලා අරගෙන තින්නේ මොකටද? සංඥාවේ ජරාවයි වේදනාවේ ජරාවයි දෙකම. ඒ දෙකම අපි ඒ සුඛයි කියලා අරගෙන තියෙනවා. ඉතින් මේකට තවත් එකතු වීමක් තියෙනවා. මේ එක එක පාරවල වලින් ඇවිල්ලා මේක එකතු වෙන හැටි පෙන්වන්නේ මේ ජරාව කියන එක නේද? ඒ කියන්නේ මිච්ඡා දිට්ඨිකගේකුත් එනවා. ඒ මිච්ඡාදිට්ඨිකාගේ මේ ලයින් 6 එක හරහා ඇවිල්ලා. ඒ කියන්නේ ලයින් 8 එකට එනවා. එතනින් එනවා බයාගති. ඒකෙන් අපිට එනවා ව්‍යාධිය, ශෝකේ, ජරා කියලා. එතකොට එහෙනම් මෙතන මිච්ඡාදිට්ඨියත් මේකට එකතු වෙනවා. දැන් පේනවද මේ එන්න එන්න මොකද්ද උනේ? අපේ තියෙන යම්කිසි ජරා ධර්මීය කියන එකට ව්‍යාධිය එක්කා වුණා. ඊට පස්සේ ඒකට මිච්ඡාදිට්ඨියත් කියන එකත් එකතු වෙනවා. අර කුකුල් පට්ටිය දාලා ඉතින් ඒක පවතිනවා ආදී වශයෙන්. ඉතින් අර හේ අපාය යනවා කියනවා. ඒත් ඉතින් පවතිනවා කියලා වාගේ හැඟීම් මෙහෙම තියෙනවා. දැන් එහෙමනම් අපි ඊළඟ ස්ලයිඩ් එකට යමු. ආවෙනි ස්ලයිඩ් එකට. දැන් අපි මේ මෙතන පෙන්වන්නේ මොකද්ද? අර පහ තුන සංඥාවේ ජරාව හරහා මිච්ඡාදිට්ඨිකාගේ අර සුඛ යන මතයට එකතු වෙලා තියෙනවා කියනවා. ඉතින් අපිට පේනවා අපි මේ ජීවත් වෙලා ඉන්න තරමට අපි කරප්ට්. එන්නේ එන්නම රොඩු මඩ එකතු වෙනවා, ජරා වෙනවා, බිත්ති බිඳෙනවා ඔක්කොම තියෙනවා. නමුත් පවතිනවා කියන හැඟීම අපිට තියෙනවා. ඉතින් නමුත් පවතින්නේ නැහැ නේද? එතකොට පවතින්නේ නැති කියලා තීරිච්ච වෙලාවට ඔන්න දැන් ඉතින් අර පපුට ගහ ගන්න තත්ත්වයටපත් වෙනවා. මෙතෙන්දි ඉතින් මං හදපු ගේ කැඩෙනවා නේද කියලා ඒ දිට්ටියෙන් ඇති වෙනවා. ඒ ඇති වුණාන් පස්සේ ඉතින් පරිදීවේ ඇති වෙනවා. දැන් දිට්ටිය මිදෙනවා නම් අපේ විශ්වාසය කියන එක කඩ වෙනවා. ওই දිට්ටිය මිදෙනවා කියන එක බොහොම මේ ගැඹුරු දෙයක්. ඒ කියන්නේ හොඳ උදාහරණයක් තමයි කම්පියුටර් එකක් ගන්නවා කියන එක. මට කියන්න පුළුවන් මීට මේ අවුරුදු කීපයකට ඉස්සෙල්ලා එක කම්පියුටර් එකක එක්කෙනෙක් වැඩසටහනටම දීපු එක. ඒක අරගෙන ටිකක් කල් යනකොට ඒක කැඩලා ගියා. ඒ පාර තව එක්කෙනෙක් අරන් දුන්න තව කම්පියුටර් එකක්. ඉතින් ඒකේ ගත්තයින් පස්සේ ඉතින් කිව්වේ මේ හොඳම කම්පියුටර් එක කියලා අරන් දුන්නේ හොඳ ගාණක් දීලා එක්කෙනෙක් අරන් දුන්නා. ඒකේ අන්තිමට ගත්තාම අර HDMI port එක ගියා මාස 3. ඊට පස්සේ Wi-Fi එක ගියා ආපහු. ඔය විදිහට මේක කැඩලා යනවා. එතකොට දැන් ඉතින් Tamanට පේනවා අන්තිමට ගත්තාම මේ සල්ලි දීලවත් ගන්න එහෙම කැඩෙන්නේ නැති භාණ්ඩයක් නැහැයි කියලා. එතකොට මොකක් හරි එකක් ගන්න තියෙනවා කියලා තියෙනවා නම් ගන්න පුළුවන්. සල්ලි තමයි නැත්නම් ගන්න එකක් තියෙනවා කියලා තියෙනවා නම් Tamanට ඇති ප්‍රශ්නයක් නෑ. අල්ලි දීලවත් ගන්න එකක් නැති කියන එක ගත්තාම අන්න Tamanගේ දික්තිය බිඳෙනවා. විශ්වාසය කියන එක නැති වෙනවා. ඕක හරියට අපි හිතමු මේ කවුරු හරි මිනිහෙක් අසනීප වෙලා ඉන්නවා. ඒ තීගේ කය වේද දෙනවා. ඉතින් මේ එකකින්වත් මේව වෙන්නේ නෑ. ඉතින් ඒ පාර තව එක්කෙනෙක් ඇවිල්ලා කියනවා මේක බීලා බලන්න. මේක බිව්වම හරිනවා කියලා අර මිනිහේ ඇඳේ ඉඳගෙන අත දික් කළා. ඒක ගන්නවා නේ. එතකොට මොකක් හරි අපි එල්ලෙනවා කියන එක නම් තියෙනවා. ඒ රූප ස්පර්ශ කළා වේදනාවක එල්ලීමක් කියන එක තියෙනවා. දැන් අපිට පේනවා මේ නිත්තා දිට්ඨිය බිඳෙනවා නම් මිච්ඡා දිට්ඨිය කියන එකට පහර වදිනවා. දැන් අපි පෙන්වන්නේ නේද මිච්ඡා දිට්ඨියට මමංකාරය එක්කව කළා තමයි අහංකාරය කියන එක හැතුනේ. එතකොට මිච්ඡා දිට්ඨිය අයින් කළා නම් දැන් මොකද වෙන්නේ? අහංකාරය කියන එක තනි වෙනවා. ඇයි අහන්නේ මම උනේ එකට ඉන්නේ නැහැ. මොකද මිච්ඡා දිට්ඨියට මමංකාරය එක්කව කළා තමයි අහංකාරය වෙන්නේ. මිච්ඡා දිට්ඨිය එක කැඩලා ගියා නම් එහෙනම් මමංකාරේ නිහංකාරය ඇතුනේ. එහෙනම් මමනු යහනේ එකට හිටීම කියන එක නැති වෙනවා. ඉතින් මමංකාරය ඒක දෙක එකට එක ඉන්නේ නැත්තම් දැන් ඉතින් ඉතුරු වෙන්නේ මොකද්ද? මමංකාරය විතරයි. ඇයි අහංකාරය යනවනේ? මේක මිච්ඡා දිට්ඨිය එක්ක හවෙන්නේ නැත්තම්. ඉතින් අන්නේ අවස්ථාවේදී Tamanට පේනවා නේ බුදුහාමුදුරුවෝ මොකද්ද මේ ගිරිවානන්ද සූත්‍රයේ කිව්වේ කියලා. මේ ඇහි ස්පර්ශය විතරයි. ඒකනේ බුදුහාමුදුරුවෝ කිව්වේ චක්කුන් අනත්තා, සෝතන් අනත්තා නේද? අන්න අර ඉස්සෙල්ලා ඩයග්‍රෑම් එකත් එක්ක මෙතන මේ ඩයග්‍රෑම් එකත් එක්ක මේ මමංකාරේ මමංකාරයට මිච්ඡාදිට්ඨිය එක්කව ලහංකාරය මිච්ඡාදිට්ඨිය නැති වුණා නම් ඉතින් මමංකාරය විතරයි. එහෙනම් දැන් ඉතින් පේන්නේ මේ වයි ස්පර්ශය විතරයි කියන එක Tamanට පේන්නේ. චක්කුන් අනත්තා කියන එක ඒක වැටෙනවා. ඉතින් ඒ කියන්නේ මේක මේ ස්පර්ශ කරාට ඇති වැඩක් වෙන්නේ නැහැ. ඔක්කොම ජරාවල් තමයි කරන්නේ. සංඥා ජරා, වේදනා ජරා, දිට්ඨියත් බෙදලා තියෙනවා. දිට්ඨිය බෙදෙනවා නම් අත්තත් බෙදෙනවා. එහෙමනම් ඉතින් ඉතුරු වෙලා තියෙන්නේ මේ ඇහි ස්පර්ශය, කනේ ස්පර්ශය කියන එක ඔච්චරයි කියන එක Tamanට පේනවා. අනත් සංඥාව කියන එක හොඳට වැටහෙනවා ඉතින්. එහෙමනම් අපි හත්වෙනි ස්ලයිඩ් එකට යමු. එතකොට මේ කලහ විවාද සූත්‍රය අපි සාකච්ඡා කරලා තිනවා අර සාතං අසාතං යමහ ලෝකේ කියලා විදිහට ගිහිල්ලා. මතකද ඉච්ඡා නිදානානි පරිග්‍රහානි. ඉච්ඡා සන්තයන මමත්තේ මන්ති. රූපේ විභූතේන පුසන්ති පස්සා කියලා අපි බල්ලා තිනවා නේද? එතකොට අපි කියන්නේ ඉච්ඡා කියලා කියන්නේ තණ්හාව. ඒක මෙතන ලකුණු කරලා තිනවා. මේ ඉච්ඡාව නිසා තමයි මේ පරිග්‍රහය කියන එක තියෙන්නේ. එතකොට පරිග්‍රහය නිසා තමයි ඇස මගේ කියලා බැඳෙන්නේ. මමංකාරය කියන එක ඇති වෙන්නේ. එතකොට එහෙනම් ඉතින් අපිට පේනවා මේ තණ්හාව නිසා පරිග්‍රහය ඇති වුණා. වේදනාව නිසා තණ්හාව ඇති වෙනවා කියලා. එතකොට මේ වේදනාව තුළ අපි දන්නවා අර රූපේ ජරාවත් එම ජරාව නිසා ඇති වුණු සංඥාවේ ජරාවත් ඒ වගේම පවතින ආයන දිට්ටි බිදීම නිසා ඇති වුණු අවිශ්වාසයත් කියන එක තුනම තියෙනවා. දැන් අපි පෙන්වන්නේ ක්‍රමානුකූලව එකතු වෙලා ආවයි කියලා නේ. එතකොට මේ රූපේ ජරාව ඒ වගේම මේ සංඥාවේ ජරාව පවතිනවා කියන දිට්ටිය බිදීම කියන එක. එතකොට දැන් මෙතන පේනවා නේද මේ නාමකාය මේ නාම රූප දැන් මේ පැත්තෙන් අපි දන්නවා මේ පැත්තේ තියෙන ඒරියා 4 එකෙන් මේක කරකෝලා ගත්තා මේ ඒරියා 6 එකෙන් අපි මේ පැත්තේ මෙතන මේ ඒරියා එක හැදෙනවා නේද මේ දකුණු ට්‍රයැන්ගල් එකකින්ද 1 ට්‍රයැන්ගල් එක හැදෙනවා කියලා අපි ඉස්සෙල්ලා බැලුවා නේද එතකොට හැදිලානේ මේ නාම රූපයන් කියනවා මෙතන ඇති වෙන්නේ එතකොට ඔය නාමකායේ පටික සම්පස්සේ කියලා ඔයගොල්ලෝ අහලා ඇති මහනිදාන සූත්‍රය එහෙම තියෙනවා ඒ නාමකයි පටික සම්පස්සේ කියලා කියන්නේ මොකක්ද? දැන් ඒකේ පෙන්වන්නේ ඔය පටිකේ කියලා කියන්නේ මෙතන broken views. අන්න දිට්ටිය විදුණා. ඒක තමයි මෙතන මේ අර පවතිනවා කියන ගත්තා වූ යම්කිසි මේ දිට්ටියක් තිබුණාද ඒක විදුණා කියන එක තියෙනවා. මේ පැත්තට ඉන්නේ මේ රූපකායි අධිවචනයි. අර සුඛයි කියලා තමන් කියනවා. මේ දිට්ටි අනුසේ පාරෙන් මතකද අපි පෙන්වුවා. රූපයට ඇඟිල්ල දික් කළා සුඛයි කියනයි මෙතන වේදනාව සුඛයි කියලා පරාමාස වුණාන අත්තා මේක දිගේ රූපේට සුඛයි කියලා කියන එක. එතකොට ඒක තමයි මෙතන මේ පැත්තේ මේ ಜಾති ඉඳා වේදනාවේ රේඛාවේ ලකුණු කරන්නේ ඒක රූපකායේ අධිවචනිය කියලා. මෙතන අපි පෙන්නනවා මේ කැලලට ලකුණු කරනවා මේ උඩ නාම රූපේ ඉඳන් පරාමාසයට යන කොටසට එතන ලකුණු කරනවා නාමකායේ පටික සම්පස්සේ. නාමකාය කියලා කිව්වහම ඉතින් මේ වේදනාව හැමනේ නේද? එතකොට ඒකේ කොහොමද පටිකයක් තියෙන්නේ? පටිකයක් එන්නම් ඇහැයි රූපයයි එහෙම තියෙන්නේ නැහැ. එතන පටිගිය වෙලා තියෙන්නේ මොකද? දිට්ටිය බිඳිලා. අන්න ඒකයි. එතකොට ඉතින් දිට්ටිය කියන එක මේ චිත්තයත් චෛතසිකයන් එක්ක සම්බන්ධ වෙලා අනේක ඇති වෙලා තියෙන්නේ. එතකොට දැන් එහෙමනම් අපි ඊළඟ ස්ලයිඩ් එකට යමු. 8 වෙනි ස්ලයිඩ් එකට. ඉතින් මේකේ ඕගොල්ලන් දන්නා වූ දෙයක් මෙතන පෙන්නනවා. ඒ කියන්නේ සම්මා දිට්ටිය තියෙනවා නම් මිච්ඡා දිට්ටිය කියන එක නැති වෙනවා නේද? සම්මා දිට්ටියෙන් සම්මා සතිය කියන එක ඇති වෙනවා. එතකොට සම්මා සතිය මතකද අපි පෙන්වුවා මුළු සතර සතිපට්ඨානයේ මේ කාරණා තුනෙන් පෙන්වන්න පුළුවන්කෝ. එක කබලින්කාර ආහාරය දෙක අත්තායින් ද නිට්ටියට යනවා කියන එක තුන ජාතියින් ද ජරාවට යනවා කියන එක. ඉතින් ඕගලන්ට පේනවා ඉතින් ජාති ජරා වෙනවා නම් නිකම්මත් නෙමෙයි ඉතින් රූපේ ජරා වේදනා ජරා පහ තුන කියලා කිව්වහම අපි පෙන්වුවා සංඥා ජරා හත හත වුණාම සංස්කාරක් ජරා. එතකොට මේ ජරා ස්වභාවය දන්නවනම් මේ සංස්කාරයන් නිසා විඥානීය පැවැත්මක් කියන එක තියාගන්න පුළුවන් කමක් ඇත්තේ නැහැ කිසිම ආකාරයක. ඒ කියන්නේ මලකඩ කාපු යකඩ එනයි නිකන් පොතුර වැටිච්ච සිමිත්ති කොට්ටයි අරවයි මේවයි අරගෙන ඉතින් මේකෙන් මොකක්වත් හදන්න පුළුවන් කමක් ඇත්තේ නැහැ නේද? එතකොට ඒ වගේ ඉතින් කල්පනා කරන්න මලකඩ කාපු යකඩ එනකින් හදන ලද බාණ්ඩේ ඒ Tamanට මොන ආකාරයකට පෙනුණත් ඇතුලේ තියෙන දිරණ ස්වභාවය කියන එක තමන් ඇවිල්ලා බලනවා තීන්ත ගානවා ඇවිල්ලා බැලුවට පේනවා මේක ඇතුලේ තියෙන්නේ මලකඩ කාපු යකඩ නේ ඕක දිරනවා දිරනවා අර වෙන මොකක්වත් සිද්ධ වෙන්නේ නැහැ. එතකොට තින් අන්න එහෙම තමන්ට පේනවනම් අන්න ඒකෙන්දී අපිට පේනවා ඔය මතකද අපි බැලුවා ඔය නන්දී ඉඳන් චේතනාවට එනවා චේතනාවෙන් අපි ඉදන් සච්චයට එනවා ඉදන් සච්චෙන් පරාමාසයට එනවා අර මේ ලයින් 5 එක නේද? ඉස්සෙල්ලා ඩයග්‍රෑම් එකේ බැලුවේ ලයින් 5 එක කියන එක. එතකොට සංස්කාරයෙන් සහ විඥානයේ පැවතීම කියන එක සිද්ධ වෙන්නේ නැහැ. අර විදිහට කරකෝල මේක පවත්තන්න පුළුවන් කමක් නැහැ. ඉතින් අන්නේ අවස්ථාවේ තමන්ට උපේක්ඛා ඉන්ද්‍රිය කියන එක ඒකෙදී ඇති වෙනවා. කරන්න බෑ කියලා තීරුම් ගත්තා. ඊළඟට අපිට ආපහු පේනවා අර මෝහේ ඉඳන් පරිදේවට එන ලයින් 6 එක. ඒ ලයින් ටික පොඩ්ඩක් මතක තියාගන්න ඕනේ. ලයින් 6 එක මතකද අර උද්දච්චේ මිච්ඡාදිට්ඨිය නිසා එතන උද්දච්ච අගේ කියලා මානාගේ කියලා කිව්වේ නේද? ඉතින් සංස්කාරවල නිත්‍යභාවයක් නැත්නම් ඊ කෙනෙකුට ප්‍රඥාව කියන එක ඇති වෙනවා. ඉතින් ඒකෙන් ශ්‍රද්ධාව ඇති වෙනවා. එහෙමනම් උද්දච්චය වෙන්නේ නැහැයි කියන එක තියෙනවා. ඉතින් නමුත් මේකෙදි තවසන් වෙන්නේ නැහැ. අවසන් වෙන්නේ නැත්ේ ලයින් 7 එක තියෙනවානේ. මතකද අර පෙර පරාමාසු ඒ ධර්මයන් කියනවා. ලයින් 7 එක හරහා ගලනවා කියලා කිව්වේ අර තණ්හාව කියන එක නේද? ඉතින් ওই අවස්ථාවේ මම රහතන් වහන්සේගෙන් අහුව කොහොමද ඒක වෙන්නේ කියලා තෙන්දින්ද රහතන් වහන්සේ කවර පෙර කළා ලයින් 5 එකයි 6 එකේ මගින් කලින් පැවත්තුවා කියලා එහෙම හැඳින් තියෙනවා. ඒ කියන්නේ උදාහරණයක් හැටියට කියනවා කලින් හදපු ගේ පැවතුනා කියන එහෙම හැඟීම් තියෙනවා. එතකොට ඒ ලයින් 7 එකෙන් එන්නව එකත් ඒකත් නතර වෙන්න ඕනේ. එතකොට ඉතින් නමුත් අපිට පේනවා මේ මොන ක්‍රමයකින්වත් මේක පවත් ගන්න පුළුවන් කමක් නැත්තේ නෑ. ඉතින් මොකද අපි ජරා වෙච්ච දේවල් තමයි ඔක්කොම අරගෙන තියෙන්නේ. එතකොට ආස්වාද ඉන්ද්‍රිය නිසාවත් පවත් ගන්න බෑ. මේ ධානයන්ට ගිහිල්ලා ඒකේ ඉන්නවා කියන එකවත්. ඉතින් එහෙමනම් ඉතින් ওই අත්තා කියන එක ඒක නැති වෙලා යනවා. අත්තා කියලා ගන්නාම කික. මොකද මේක පවතින්නේ නැහැ කියන එක ගත්තාම. ඉතින් අපි ටික ඉස්සෙල්ලා පෙන්වන්නේ මේ ඇහැ කන නාසය දිව ශරීරයේ මේ ස්පර්ශයක් විතරයි. එතකොට එහෙමනම් සතීන්ද්‍රිය මගින් කරන්නේ මොකද්ද? මෙන්න මේ ඒ පොයින්ට් එක හදන්නේ නැහැ. මේක හරි ප්‍රබලයි. සතිය මගේ මේ වගේ සතියක් තියෙනවා නම් මේ 1 2 3 සහගතව සතිය. මතකද ඔක අපි බැලුවා කලින් අර. ඒ කියන්නේ ඊයේත් බැලුවා නේද? ජරා වෙනවා නම් ව්‍යාධියයි මරණයයි. මරණය වෙනවා නම් නිත්‍යභාවයක් කොහින්ද? එතකොට අර අත්තා ඉදන් නිත්‍යයි කියන එක කඩාගෙන වැටෙනවානේ. මොකද අත්තා කියලා අල්ලගෙන ඉන්න කවලින්කාර ආහාරය කියලා ඒකත් එක්ක ඉන්න බෑ කියන එකනේ. ඉතින් වෙනුනන් අපි මේකේ මේ රූපේ ජරා මේකත් එක්ක කොහොමද ඉන්න පුළුවන් කමක් නැත්තේ නේ. ඉතින් එහෙනම් එයා මේ ඒ කියන එක හදන්න යන්නේ නැහැ. බෙල් ෂේප් කර්ව් එකේ ඒ කියන එක හදන්න යන්නේ නැහැ. එතකොට ඒ කියන්නේ මිච්ඡා දිට්ඨික සංඥාව නිසා විඥානි හට ගැනීම කියන එක නවතිනවා. අභිජ්ජා නේද? මිච්ඡා දිට්ඨික සංඥාව නිසා විඥානි හට ගැනීම කියන්නේ අභිජ්ජාවනේ. ඒකට කැමති වෙනවා කියන එක. ඒක නතර වෙනවා. එතකොට ඊළඟට අපි 9 වෙනි ස්ලයිඩ් එකට යමු. එතකොට මේකේ පෙන්වන්නේ මේ ප්‍රඥායි ඉන්ද්‍රිය නිසා ඒ ජරාවන රූපය බව දන්නේ අපි මානයන් කියනවා ඇති වෙන්නේ නැහැ. එතකොට සංඥා ජරා මාන වෙන්නේ නැහැ. වේදනා ජරා මාන වෙන්නේ නැහැ. සංඥා ජරා ඔක්කොම නිසා ජරා වෙන්නේ නැහැ. එවනම් එයා B කියන පොයින්ට් එක හදන්නේ නැහැ. අර බෙල් ෂේප් කර්ව් එකේ B කියන පොයින්ට් එක එයා හදන්නේ නැති වෙනවා. දැන් සති ඉන්ද්‍රිය මගින් A කියන එක හදන්නේ ප්‍රඥා ඉන්ද්‍රිය මගින් B කියන පොයින්ට් එක හදන්නේ නැහැ. මොකද හදන්න බෑනේ. කොහොමද මල දැන් හරි මිනිස්සුෙකුට කියනවා මේක හදලා දෙන්නේ කියලා. ඒ මිනිස්සයා කියනවා කොහොමද හදන්නේ මේ ඔක්කොම මලකට කාපු යකඩ යන යරොයි මේවා ඉන්නේ දීලා තියෙන්නේ. මේවෙන් කොහොමද හදන්නේ කියලා නේද? එතකොට ප්‍රඥාවෙන් කියනවා ඒක හදන්න බෑයි කියලා. එතකොට ඉතින් ඒ මාන නොවෙනවා නම් ඒ ditthi ආශ්‍රයත් ඒකට පැමිණින්නා වූ ධර්මයක් බැහැගෙන යනවා. ඕගලන්ට පේනවා මෙතන ඩයග්‍රෑම් එකක් තියෙනවා කියලා. මේ ඩයග්‍රෑම් එකේ තියෙන්නේ මේ පැත්තේ මේ කාමාශ්‍රය මෙතන දිට්ඨියාස්ව මෙතන අවිද්‍යාස්ව ට්‍රයැන්ගල් එකක් වාගේ අර අපි දැක්කනේ උඩ ධාතු යට මේකේ තමයි හබ් එක වාගේ දාලා අර වටේට තරහකේ වාගේ කරකවන්නේ නේද? එතකොට මේ කරකවන එක අපි ලොක් කරනවා මොකෙන්ද? මෙතන මේ සතිය, මේ ප්‍රඥාව, මෙතන සමාධිය. දැන් අපිට පේනවා මේකෙන් හරියට මේ දෙපැත්තම කැපෙනවා වාගේ සතියෙන් කිව්වහම නේද? සතියෙන් දෙපැත්තම කැපෙන්නේ නැහැ. මේක ක්ලොක් වයිස් බලන්න. මේ සතිය දක්වා එන්නා වූ ධර්මයෝ තමයි යා කපන්නේ. සතිය දක්වා එන්න තියෙන මේ පැත්තේ තියෙන මේ කාමාශ්‍රව පැත්තෙන් තියෙන ඒ පැත්ත තමයි යා කපන්නේ. එතකොට මෙතන මේ ප්‍රඥාව කියන එකෙන් කපන්නේ. එතන ක්ලොක් වයිස් එනකොට යාට එන්නේ මේ දිට්ටි ආශ්‍රව. අන්න ඒවා තමයි යා කපනවා කියන එක තියෙන්නේ. ඒ කියන්නේ මානිය වෙන්නේ නැත්තම් දැන් B පොයින්ට් එකේ තියෙන බෙස්ට් එකනේ නේද? මාන වෙන්නේ නැත්තම් ඒ පුනපුනා මිය යන විඥානි සෑදී හැකිද? මේ නොහැකිය. එද මෙසේ සතීන්ද්‍රිය මගින් ප්‍රඥා ඉන්ද්‍රියට යම් උදව්වක් උපකාරයක් කළ යුතුද? ඒ සපයාදේ. මේ නිසා ditthi ආශ්‍රව නොවේ කියලා රහතන් වහන්සේ කියනවා. ඒක ලියාගෙන නැත්නම් ඉතින් ලියාගන්නත් වටිනවා. මාන නොවන්නේ පුන පුනා මිය යන විඥාණය සෑදී හැකිද? මෙය නොහැකිය. මෙසේ සති ඉන්ද්‍රිය මගින් ප්‍රඥා ඉන්ද්‍රියට යම් උදව්වක් කළ යුතුද? එය සපයාදෙයි. මේ නිසා ditthi ආශ්‍රව නොවේ. මෙසේ සති ඉන්ද්‍රිය මගින් ප්‍රඥා ඉන්ද්‍රියට යම් උදව්වක් කළ යුතුද? එය සපයාදෙයි. මේ නිසා ditthi ආශ්‍රව නොවේ. කුමක් නිසාද? චේතනා ගලවා දමා ඇත. එතකොට මෙතන තියෙනවා සමාධි ඉන්ද්‍රිය. දැන් අපි බැලුවා සති ඉන්ද්‍රියෙන් ප්‍රඥා ඉන්ද්‍රියෙන් කරන දේ. මෙතන තියෙනවා සමාධි ඉන්ද්‍රිය නේද? එතකොට ඉතින් සමාධි ඉන්ද්‍රිය මොකද්ද කරන්නේ? මේ පැත්තේ තියෙන එක තමයි එයා ගෙනියන්නේ, නවත්තන්නේ. සමාධි ඉන්ද්‍රිය දක්වා එන්න මේ අවිද්‍යාව ආශ්‍රයෙන් එන එක නේද? ඉතින් සංස්කාර නිසා මානපාරේ පැමිණීම කියන එක වළක්වනවා. දැන් ඉතින් ඔයගලන්ට මතක තියෙන ඕනේ අර සාපුගම සූත්‍රය අපි පෙන්නපු කතාව. ඉතින් මෙතන මේ පෙන්නන්නේ මේ ඒ පාරිශුද්ධ ප්‍රදානියන්ගේ හතර නව භාවිතා කරලා තමයි මේක මේ කරකීම කියන එක නවත්තාවේ යන්නේ. එතකොට මේ සංස්කාරමගේ මානපාරේ ඉන්නේ නැහැ. මේ නිසා අවිද්‍යා ආශ්‍රෝ කියන එක ඇති වෙන්නේ නැහැ. මානිය අඩු නිසා සමාධිය තියෙනවා. පානාතිපාතයෙන් වැළකෙනවා. සමාධි සාගත වූ චිත්ත සංස්කාර පව හොඳයි කියලා යා මේ පවසන්නේ නැහැ, පිළිගන්නේ නැහැ. එතකොට එහෙමනම් පෙරගත්තා වූ දේ නිසා වන ක්‍රියාවලිය නවතා දමනවා. එතකොට එහෙනම් බයගති ඉඳ වේදනාවට අපි එන්නේ නැහැ. මතක නේද? බයගති ඉඳ වේදනාවට ditthi anusaya pare කියන එක. දැන් පේනවා ධර්ම විමුක්ති කතාව. පාරිශුද්ධ ප්‍රදානියන්ගේ විමුක්ති පාරිශුද්ධ ප්‍රදානියන්ගේ ditthi anusaya pare කියන එක නවත්තනවා කියේ. එතකොට ඊළඟට පෙන්වනවා මෙතන මේ සති ඉන්ද්‍රිය කියන එක. ඒකේ ශ්‍රද්ධා සහ විරිය ඉන්ද්‍රිය මගින් නවතන ලද ධර්මයක් වේද? එයි නැවතීම කියන එක පවත්තන. යම් කිසි විදිහකට මේක නැවතුවා නම් දැන් නවත්තුප එක නවත්තලා තියෙනවා මම. එයා ඒක ආපහු ඒක මේන්ටේන් කරනවා නැවතීම කියන එක. ඊළඟට ශ්‍රද්ධා ඉන්ද්‍රිය කියන එක. ඉතින් තථාගතයන් වහන්සේ පැවසුවා මුසාවාද එපා. නේද? පිසුනා වාච එපා. ඉහෙළම සමාධි වලටත් ඇලෙන්න එපා. කියනක උදාහරණ දෙන්නවා ශ්‍රද්ධා ඉන්ද්‍රිය. එතකොට විරිය ඉන්ද්‍රිය මගින් රූප ස්පර්ශය කියන එක නවත්තනවා. එතකොට ওই විදිහට පංචේන්ද්‍රයන්ගේ වැඩ කරනවා නම් මේ විදිහට සතිමත් වූයේ සියල්ල සම්පූර්ණයෙන් සර්ව ප්‍රකාරයෙන් දැන ඒ සමාධි සාගතෝ ඉන්නවා. මෙන්න මේක තමයි සම්මා සමාධිය කියලා මට වැටහුණා ඒ වෙලාවේ. මේ විදිහට මේ නවත්තලා තිනවා කියන එක. ඉතින් ඕක හරියට කරානෙ ඉතින් නිරෝධය කරත් ගමන් කරනවා. එතකොට මේ සබ්බාසෝ මේ මේකේ සූත්‍රේ භාවනා තුන්වෙනි භාවනාවට ඕගලන්ට කරන්න තියෙන්නේ මේකේ මේ 8 වෙනි ස්ලයිඩ් එකයි 9 වෙනි ස්ලයිඩ් එකයි කියන එක ඒක බලන්න පුළුවන්. එතකොට දැන් මේකේ මෙතන මේ සම්පූර්ණින් අර පාරිශුද්ධ ප්‍රදානියන්ගෙන් එක නවත්තනවා කියන එක. ඉතින් ඒක හොඳට මතක් කරගත්තා නම් හරි අර සීලේ නිසා අපි මුසාවාද පානාති පාතේව කරන්නේ නැහැ. එහෙමනම් අපි ඉදන් සච්චේ ඉඳන් බායාගතිට එන්නේ නැහැ. ඊට පස්සේ චිත්ත පාරිශුද්ධ ප්‍රදානියන්ගේ තියෙනවනම් අපි වේදනාවෙන් ඉඳන් උඩ චේතනාවට යන්නේ නැහැ. ධිට්ඨි පාරිශුද්ධ ප්‍රදානියන් තියෙනවනම් චේතනාවෙන් ඉඳන් අපි ඉදන් සච්චේ කරා ගමන් කරන්නේ නැහැ. අන්න ඒ පාරවල් තුනේ ඉපාර නියුක්ති පාරිශුද්ධ ප්‍රදානියන්ගේ මේක සම්පූර්ණේ ඒ නවත්තනවා. මේ සාපපුම සූත්‍රයේ ඒක තමයි මෙතන වැඩ කරන්නේ. ඉතින් අර හබ් එක කරකෝලා ඉතින් ඕගලන්ට ඒකේ ඒ කල්පනාව කියන එක කරන්න පුළුවන්. එතකොට මේකේ මේ භාවනාවල් වලට අපි කිව්වේ මොකද්ද? ඒ භාවනා එක හැටියට අර සබ්බාසෝ ඒ මේ අපි බැලුවනේ සබ්බාසෝ ඩයග්‍රෑම් සෙට් දෙක. ඒකේ ලියලා තිබුණානේ මතකයි නේද? ඒක අපි කිව්වා මේකේ බලාගෙන ඉන්නේ කියලා. මෙතන මේක ස්කිප් කරලා ඇති වැඩක් නැහැ. මේක බලන්නම වෙනවා මේ. මෙතන මේ ජරාව කියන එක. ඒ කියන්නේ මරණය කියන එක ඇතිවීම කියන එක. දැන් අපි දන්නවා ව්‍යාධී කියන එක ඇති වුණා නම් මතකද අර ඕගොල්ලන්ගේ ස්ටයා කේස් එක එහෙම කැඩිලා නම් ඉතින් ඕගොල්ලෝ කල්පනා කරනවා හොඳ එකක් හදනවා කියලා. එහෙනම් තියෙන එක පලාස කරනවා. පලාස කිව්වම මෙතන හතරේ හතර නේද? එතකොට නම් අපි අලුත් එකක් හදුවා නම් ජාතිය. එතකොට මේක තේරෙන්න ඕනි ඕගොල්ලන්ට අන්න බෙල් ෂේප් කර්ව් එකේ. දැන් මේකේ තුනයි නේ තියෙන්නේ. රවුම් තුනයි. ABC කියන්නේ තුන්වෙනි රවුම්. දැන් හතරේ හතරදි මම එකක් හැදුවා කියලා කියන්නේ 8 ඉස්සෙල්ලා මේක කොහේ හරි මැරිලා තියෙනවා. ආපහු පීක් එකක් එන්නේ ඉස්සෙල්ලා. ඉතින් මේ මැරිච්ච තැන තමයි ඒක පෙන්වන්නේ මේ හතරේ දෙක. ඉතින් දෙක කියලා කියන්නේ නිත්‍ය භාවය. සෙකන්ඩ් ස්ටෙප් එක කියන්නේ නිත්‍යයි. මොකද අපි ඊයේ බැලුවානේ ඔක අර සුබයි ඉරන් නිත්‍යයි. එතකොට දැන් එහෙනම් අපි නිත්‍යයි කියලා අරන් තියෙන්නේ මොකද්ද? මේ විඥානී මැරලා වැටෙනවා අපි කියනවා නිත්‍යයි කියලා. අර මොන මොඩියද කියන එක තමයි මේකේ ගන්න තියෙන්නේ. එතකොට ඒක ඒ විදිහට පොඩ්ඩක් හිතන්න ඕනේ. අනිත් එක තමයි අර සංඥාවේ ජරාව කියන එක. සංඥාවේ ජරාව Tamanට පේනවා. ඉතින් මම මෙතන මේ අප්‍රිය සංපයෝගය හැම වෙලාවෙම තියෙන්නේ ප්‍රිය විපයෝගය වෙලා. එතකොට මම හුලම් පාරක් හරි මගේ පැත්තට එනකොට මම ප්‍රියයි කියලා ගත්තා නම් ඒක අනිත් පැත්තට එනකොට මට ඒක කියන්න බෑනේ නේ. අන්න වෙනසක් වෙලා තියෙනවා කියන එක පේනවා. ඉතින් එහෙම නැත්නම් අර මම කිව්වා අර වතුර පාර මුහුදේ කඩාගෙන වැටුනහම අනිත් වතුර පාර මේකට උඩට වැටුනහම එකක් යන්නේ මුහුදු වෙරළ පැත්තට අනිත් එක මුහුදෙන් අනිත් පැත්තට. මගේ පැත්තට එනකොට මම සුඛයි කියලා ගත්තා නම් අනිත් පැත්තට එනකොට මට ඒ කතාවක් නැහැ. එතකොට අර නිත්‍යයි කියලා ගත්තා නම් මේ පැත්තට අනිත් පැත්තට යනකොට නිත්‍ය කතාවක් නැහැ. ඉතින් නමුත් අපි නම් හිතන්නේ නිත්‍යයි. මොකද ඕක ගිහිල්ලා ආපහු එනවනේ. අන්න ඒ වගේ හැංගෙන්නේ තියෙන්නේ නේද? ඒතකොට මෙතන මේ සංඥාවේ ජරා. මෙන්න මේ කාරණා දෙකවත් හොඳට බලන්න ඕනේ. ඒක බලලා ගිහිල්ලා ඊට පස්සේ ඕගලන්ට පුළුවන් අරම. ඉතින් සබ්බාසව භාවනාව මෙතන ලියලා තියෙනවා. මෙතන අපි මෙතන තියෙන 9 වෙනි ස්ලයිඩ් එකේ ඕගලන්ට පේනවා මේ කාමච්ඡන්දය තියෙන මෙතන. ගිද්දි ලෝභයයි අබලින්කාරාහාරයයි අතර. ඒක දික් කරාම එන්නේ ජරාවට. එහෙනම් කාමච්ඡන්දි කියන්නේ ජරාවට ඇති කැමැත්ත. ඉතින් මං ජරාවට කැමති නම් මම ව්‍යාධිය මරණය දෙකටත් කැමතිලා තියෙනවා. දැන් කල්පනා කරනවා මං හරි මෝඩෙක් නේද මේ ජරාවට මං කැමතුනේ. දැන් තමන්ගෙන් ප්‍රශ්න කරනවා ඇයි මේ ජරාවට මං කැමති වෙන්නේ? මේ මල මුත්‍රා ගොඩකට අසුචි ගොඩකට මං කැමති වෙන්නේ ඇයි? ආන්න ඉතින්ද පේනවා මෙන්න මෙයයි ප්‍රශ්නේ. මේ ඒරියා හෝ එක සුඛේ පරාමාස වෙලා මෙතනින් අත්තා කියලා ගත්තා අන්න දිට්ඨිය අනුසයෙන් කියනවා ඒ රූපයේ සුඛය ඕක ගන්න කියලා. එහෙනම් මෙතන මේ අත්තා කියලා ගැනීමෙන් තමයි මේක ගණ්ඩේ කියලා පුෂ් කරන්නේ ජරාව. එතකොට අපි මෙතන මේ විරීවල් තුනක් පෙන්වනවා රූපයේ ස්පර්ශ නොවෙන්න. දෙවිනකට ඊළඟට අපි කතා කරනවා මේ සංඥාව මගේ නොවෙන්න මේ අත්ත සංඥාවක් නෙතින්නේ මගේ නොවෙන්න. ඉතින් මේ අවස්ථාවේදී අපි වෙන්නවා මේ 4-3 කියන එක සිද්ධ වෙලා තියෙන්නේ. 4-3 සිද්ධ වුණා කියලා කියන්නේ ඉතින් එහෙමනම් වේදනාවේ ජරාව. දැන් මේ අවස්ථාවේනකොට මේ අත්තා කියන කොට අපි රූපේ ජරාවට විතරක් නෙමෙයි වේදනාවේ ජරාවටත් කැමතිලා තියෙන්නේ. දැන් ඊට පස්සේ තව චුට්ටක් බලාගෙන ගියාම පස්සේ අපිට පේනවා ඇයිම අපි මේ අත්තා කියලා ගන්නෙ? දැන් මේ ප්‍රශ්නේ අහන්න. ඒක බැලුවෙන් පස්සේ පේනවා මෙතන මේ සංස්කාර. මෙතන පාරවල් තුනකින් ඇවිල්ලා මේක අර කුඩාවට ආපු එක නාමකාය පටික සම්පස්සෙන් එහෙම තල්ලු කරලා මේක ආපු එක. ඒක අපි අර උද්දච්ච මානාගයෙන් පවතින තාත්තන. ඉතින් අර පෙර පරාමාස වෙච්ච තණ්හාගය මෙතනින් ගලනවා. දැන් ඉතින් මේක ගලනවා නම් ඔන්න දැන් 11 වෙනි රවුම එනකොට අපි ගත්තා ඔබ එතන අත්තා කියලා සංස්කාර මගේ කියලා කූල් පට්ටි දාගෙන ඉන්න සංස්කාර වාගේව මගේ කියලා ගත්තා නේද? එතකොට ඒක නිසා ඒකෙන් පුෂ් කරනවා අර මැද්ද තියෙන අත්ත සංඥාව මේක අත්තයි කියලා ගන්නයි කියලා. ඒකයි සංස්කාර අත්ත වෙච්ච නිසා තමයි අර ඉස්සෙල්ලා එකේ අත්තා කතාව තියෙන්නේ. ඒ අත්ත නිසා තමයි මේ රූපේ ඒ ජරාවන් කිනේවා ගන්න. ඉතින් ওই සංස්කාරත් කිනේවා ජරාවනේ. රවුම් අනියන්න යන්න සංස්කාර ජරා ඔක්කොම ජරා වෙලා අපි අන්තිමට ගත්තාම ඔක්කොටම කැමති වෙලා තියෙනවා කියන එක පේනවා. එතකොට ඒ සයිඩ් එක හොඳට බලාගෙන යන්න. ඒ බලාගෙන ගියාට පස්සේ ඉතින් දැන් අපි එනවා මේ සබ්බාසෝ අර දෙවෙනි සෙට් එකට. දැන් මෙතන මේ හබ් එක එහෙම හඳුන්නා දුන්නා හැදෙන හැටි. ඉතින් දෙවෙනි සෙට් එකට ආවට පස්සේ ඒකේ ওই ස්ලයිඩ්ස් අපිට තියෙනවානේ මේ හබ් එකේ කතාව තියෙනවා දෙකයි. මං කිව්වේ මෙතනම තව ගැඹුරට යන්න භාවනාවක් තියෙනවා. ඊයේ අර ආනන්ද සප්පාය සූත්‍රය කරපු එක ඒ කාරණා තුනනේ මෙතන මේ පෙන්නන්නේ. ඒ කියන්නේ මේක පොඩ්ඩක් ඇඩ්වාන්ස් වුණා නම් බයගති ඉස්සරහට ගියානම් පිටිපස්සේ තියෙන අවිද්‍යාව අන්න පෙර මෝහේ. එතකොට බයගති සෝක කාමාශ්‍රව. ඉතින් ඊළඟට ආපහු මේක මේ පොඩ්ඩක් ඉස්සරහට ගියානම් වේදනා වේදනා තණ්හා දිට්ඨි ආශ්‍රව. ඊට පස්සේ මෙතන පරාමාසය කියන එක දිට්ඨි ආශ්‍රයෙන් පොඩ්ඩක් එහාට ගියා නම් ඉතින් ඒක අපිට තියෙනවා මේ පරාමාස අබිනිවේස අවිද්‍යාශ්‍රෝ කියන එක. ඉතින් ওই කාරණා තුන උඩින් ඉඳන් අපි යදිනවා කිව්වේ. ඉතින් ඒක ප්‍රඥාවෙන් බැලුවා නම් ඉතින් බුදුන් භාවනාවක් වෙනවා. එතකොට ඒ දෙකයි තුනයි ඒ හතර දක්වාම ඉන්න මමංකාරය හැදෙන එක දක්වා ඒක භාවනාවක් හැටියට බලන්න පුළුවන්. ඊළඟටත් ඉතින් බලන්න තියෙන ඉතින් මේ ස්ලයිඩ් එක 8යි ඒ 9යි කියන එක අර මේකේ බේත නේද? ඉතින් මේ භාවනා තුනම සමහර විට ඕගලන්ට කරන්න බැරි වෙවි. ඉතින් පස්සේ හරි මේක කරන්න පුළුවන්. ඉතින් මේ අවසාන භාවනාව ඉතින් දවස් ගණන් මේ භාවනාව කරන්න පුළුවන්. බලන්න බලන්න. ඒ බොහොම හොඳයි. හොඳයි එහෙමනම් මේ සූත්‍ර දේශනාවේ අපි ආපහු යමු. අපි ඩයග්‍රම්ස් ටික බලුවා. එතකොට මේ සූත්‍ර දේශනාවේ පෙන්වන මහණෙනි සංවරයෙන් ප්‍රහාණ කළ යුතු ආශ්‍රය කවරද යත් මහන්නේ මේ සස්නී මහනතෙමේ නුවණින් සලකා ච චක්කු ඉන්ද්‍රිය සංවරයෙන් සංවෘත වෙසේද? මහණි චක්කු ඉන්ද්‍රිය සංවරයෙන් සංවෘත නොවි වසන්නාහුට පීඩාකාරී වූ යම් පරිදාහකෙනෙක් උපදීද? චක්කු ඉන්ද්‍රිය සංවර සංවෘත වසනහුට මෙසේ පීඩාකාර පරිදාහය නොවේ. ඒතර නෝණින් සලකලා මේ සෝත ඉන්ද්‍රිය. ඉතින් මේ විදිහට ජීවහා ඉන්ද්‍රිය, කා ඉන්ද්‍රිය ඔය විදිහට පෙන්වනවා. එතකොට ඒ සංවරය වුණා නම් එයා වෙස් මෙය වෙන්නේ නැහැ කියලා. ඉතින් ඒක නෙමෙයි අපි එක පැත්තකින් ඉතින් සංවර සූත්‍රයේ භාවනා වී කළ ආයතනයේ භාවනාව. ඉතින් අර පළවෙනි විරිය කියන එක අපි භාවිතා කරන්නේ තොන්නේ රූපේ ස්පර්ශ නොවෙන්නේ නේද? ඊළඟට පෙන්වනවා ඒ මහණෙනි පත්‍යාවේක්ෂයෙන් පහකල යුතු ආශ්‍රය කවර දෙයක්ද? මහණනි මේ සස්නේ මහණ තෙමේ නූලින් සලකලා හුදෙක් සීත නැති කිරීම පිණිස, උෂ්ණේ නැති කිරීම පිණිස, මැසි මදුරු ඒ අවුසපුන්ගේ ස්පර්ශ නැති කිරීම පිණිස, ලැජ්ජා ස්ථාන වසා ගැනීම පිණිස පමණ සීරු පරිභෝග කරනවා කියලා. නූණින් සලකලා පිණ්ඩපාතයේ වළකනවා කියලා. ඉතින් මේක පෙන්නනවා මේ මෙසේ පැරණි වේදනාවන් නැති කරන්නේ, මේ අලුත් වේදනාවන් මේ නූපදවන්නේ කියලා. එතකොට ඉතින් ඒ ඔය පෙන්නන්නේ මොකද්ද? ඔය වේදනාවෙන් අපි අර පටිඝානුසය කියන එක තියෙනවානේ. එතකොට ඉතින් ඒ පටිඝානුසයද ඒ පරාමාස වෙලා, ඒ කියන්නේ අත්ත් සංඥාව නොඑන්න තමයි අපි මේ උත්සාහ කරන්නේ. ඊළඟට පෙන්නනවා මහන්නේ අදිවාසණීන් පැහැිතූ ආශ්‍රය කවර දෙයක්ද? මහන්නේ මේ ශාස්ත්‍රීය මහානතමි නෝනින් සලකලා සීතල යොසනෝ, උණුසුම බඩගින්න ආදී දේවල් යොසනවා කියලා. උපන් සාරීකු තීනු රළු කටු අමීර අමනාපු දීපහැර ගන්නා වේදනාවන් යොසන සුල්ලෙක්කේ යම් හේකින් නොවිසන්නා වූට වෙහසකාර දූවිලි සහිත දැවිලි සහිත ආශ්‍රය උපදීද? මෙසේ ඉවසන්නා වූට වෙහසකාර දැවිලි සහිත ආශ්‍රය නොවේද? මහන්නේ මේ අදිවාසණීන් පහකල යුතු ආශ්‍රය කියලා කියනවා. ඉතින් ඒ කියන්නේ ඉවසීම කියන එක තියෙන්න ඕන. දැන් ඉතින් අපි ඉවසන්නේ නැත්තම් ඉතින් දැන් මදුරුව කනවා හරි ඉවසන්නේ නැත්නම් ඉතින් ඒකට තරහා යනවා, ඒවා දේවල් තියෙනවානේ. ඒ කියන්නේ මොකද්ද? අපි වේදනාවට ප්‍රතිචාර දක්වනවා කියන එකයි. වේදනාවට ප්‍රතිචාර නොදක්වන්න තමයි අර ඉවසීම කියන එක ඒක තියෙන්නේ. ඊළඟට පෙන්වන පරිවජ්ජනා පහතබ්බා කියලා අවොයිඩන්ස් කියන එක. මහන්නේ දුරු කිරීමෙන් පැහැිතු ආශ්‍රය කවරද? මානි මේ සස්නේ මහනතමේ නෝනින් සලකලා නපුරු ඇත්තස් අස්සයෝ එහෙම ඒක දුරු කරනවා කියලා නේද? පෞට මිත්‍රයන් සේවනය කරන්නේ නැහැ. මොකද පෞට මිත්‍රයන් සේවනය කරොත් ඉතින් අර රහතන් වහන්සේලා එහෙම බලන, මොකද මේ පෞට මිත්‍රයන් ඒ සේවනය කරගෙන මෙයා ඉන්නේ මෙයාගේ තී ගති තියෙනවා කියලා නේද? එතකොට ඒ සම්මා ආජීවය කියන එක තියෙනවනේ. ඉතින් මාන්නේ කියන එක එහෙම ආඩුයි. මේක පෙන්වන්නේ මේ ගෙල සංස්කාර කොටුව නිසා ඇති වෙන බලපෑම නැති කිරීමට. ඒ කියන්නේ චේතනාව ඉඳන් ඉදන් සච්චේ අර පරාමාස විඥාන කැපෙන තැන තියෙනවනේ සංස්කාර කියන කොට උඩ උද්දච්ච එහෙම අපි ලකුණු කළේ. අන්න ඒක නොවෙන්න. එහෙම නැත්නම් අර B කියන එක නොවෙන්න. බෙල් ෂේප් කර්ව් එකේ ඒ බෙස්ට් එක ඒ B කියන එක නොවෙන්න. ඉතින් එහෙම කරනවා නම් අවිද්‍යා ආශ්‍රයට පහර වදිනවා. ඊළඟට පෙන්වන මහණෙනි විනෝදනේ පහකල යුතු ආශ්‍රය කවර දෙයක්ද? මහණෙනි මේ ලෝකේ මහානතමේ නෝනින් සලකලා උපන් කාම විතක්කේ සිත තබා නොගනී කියලා බැහැර කරනවා, විනාශ කරනවා. මතකද අපි ඉගෙනග තිනව ඔය ගිරිමාන සූත්‍රයේ උපන්නං කාම විතක්කන් ආදි වාසේති පජාති විනෝදේ තිබ්බන්ති කරෝති අනභාවං ගමේති කියන එක. ඉතින් ඒක තමයි මේ පෙන්නන්නේ. ඉතින් ඕක ධර්මීය වශයෙන් ගත්තාම අපිට පේනවා ඔය ඒරියා 1 වලින් ඒරියා 4 කියන එක ඇති වෙනවා. එතකොට ඒ කියන්නේ කාමච්ඡන්දේ ව්‍යාපාදේ. ඒරියා 4 එකේ තියෙන ව්‍යාපාදෙනේ අර වේදනාව ජරාවටපත් වීම නිසා. ඊළඟට ඒරියා 1 වලින් ඒරියා 6 එක එනවා. අර සංස්කාර අත්තා නොවෙන්නේ. එතකොට ඒ දෙක නොවෙන්න තමයි මේ ඒ වින්සාවිතක්යන් හිම අපි භාවිතා කරන්නේ. ඊළඟට පෙන්වන මේ භාවනාවෙන් ප්‍රහාණය කළ යුතු ආශ්‍රය කවර දෙයක්? මාන්නේ මේ සස්නේ මානතෙමි නූනින් සලකලා විවේකී ඇසුරු කළ, විරාගී ඇසුරු කළ, නිරෝධී ඇසුරු කර, නිවනට ඇඹුරු කර සති සම්බොජ්ජංගේ වඩනවා කියනවා. එතකොට ඒක පෙන්නනවා සති සම්බොජ්ජංගේ ඒ ධම්මවිචී සම්බොජ්ජංගේ, විරී සම්බොජ්ජංගේ ඔය විදිහට ඒ සම්බොජ්ජංග හතම වඩනවා. ඒ බොජ්ජංගේ හත වැඩුවෙන් පස්සේ මෙතන පෙන්වන මහණෙනි මේ බොජ්ජංග වඩන්නා වූට වේසු දැවිලි සහිත ආශ්‍රය නොවේ. මහණෙනි මේ ආශ්‍රය භාවනාවෙන් පැහැිය යුතුයි කියලා පෙන්වනවා. එතකොට ඉතින් අපි බොජ්ජංගේ අපි කරලා තියෙනවනේ නේද? ඊයේත් කළානේ. එතකොට මහණනි යම් කලක භික්ෂුන්ගේ යම් ආශ්‍රය කෙනෙක් සෝවන් වගින් පැහැියුත්තාද ඒ ආශ්‍රය සෝවන් වගින් පැහැුණා වෙති. ඉතින් මෙතන මේ සෝවන් වගින් කියලා කිව්වට ඒක මේ සූත්‍ර පිටකේ තියෙන පාලි භාෂාවෙන් තියෙන ඕක නෙමෙයි. ඒක පෙන්වන්නේ දර්ශනීය පහතබ්බා කියලා. එතන තමයි ඒ ලොකු වැරද්දක් එතන ඇති වෙලා තියෙන්නේ. මොකද ඕක ওই දර්ශනීය පහ කරනවා කියන්නේ සක්කාය දිට්ඨි විචිකිච්ඡා සීලබ්බත පරාමාසය කියන එක සෝවාන් එකෙත් තියෙනවා, සෞදාගාමී එකෙත් තියෙනවා, අනාගාමී එකෙත් තියෙනවා, අරිහත් වෙනකම් මේක තියෙනවා. ඉතින් අපි ඕක පෙන්වලා දීලා තියෙනවා. ඒ දර්ශනීය පහ කිරීමයි බුදුහාමුදුරුවෝ පෙන්වන්නේ. ඊළඟට යම්කිසි ආශ්‍රව කෙනෙකු සංවරයෙන් පැහැයුත්තාද සංවරයෙන් පැහුණා වෙත්. යම් ආශ්‍රව කෙනෙකු ප්‍රත්‍යාවේක්ෂයෙන් පැහැයුත්තාද ප්‍රත්‍යාවේක්ෂයෙන් පැහුණා වෙත්. යම් ආශ්‍රව කෙනෙකු සිත තබා නොගැනීමෙන් පැහැයුත්තාද ඕ සිත තබා නොගැනීමෙන් පැහුණා වෙත්. යම් ආශ්‍රව කෙනෙකු දුරු කිරීමෙන් පැහැයුත්තාද ඒ ආශ්‍රව දුරු කිරීමෙන් පැහුණා වෙත්. යම් ආශ්‍රව කෙනෙකු විනෝදණයෙන් පැහැයුත්තාද ඒ ආශ්‍රව විනෝදණයෙන් පැහුණා වෙත්. යම් ආශ්‍රව කෙනෙකු භාවනාවෙන් පැහැයුත්තාද ඒ ආශ්‍රව භාවනාවෙන් පැහුණා වෙත්. මහණනි මේ මහානතමේ සියලු ආශ්‍රවයන්ගෙන් සංගෘත වෙසෙයයි තෘෂ්ණාව සංසිඳියයි සංගෝජන උපටාහලයේ මාන ප්‍රහාණී දුක් කෙලවර කරේයයි කියනු ලැබේ. ඒ කියන්නේ දැන් ඔයගලන්ට පේනවා මේ ඩයග්‍රෑම් එකේ මේ අවිද්‍යා ආශ්‍රවෙන් කාමාශ්‍රව කාමාශ්‍රේ ඔය දෙටේ මේ හරහා ගමන් කිරීමක් නැහැ නේද? ඒක නතර වෙනවා. එතකොට එහෙමනම් ඒ ආශ්‍රවයන් ඉදින් නතර නැන් වුණා නම් ඒවෙන් සංගත වුණා තමන් ඒ දැවීමක් කියන එක නේද? භාගතුන් වහන්සේ මේක වදාලා සතුටු සෙත් ඇති වික්ෂු භාගතුන් වහන්සේගේ දේශනාව සතුටින් පිළිගත්තා කියලා කියනවා. එතකොට ඉතින් අපි මේකේ භාවනාවන් ටික කිව්වා. එහෙමනම් අපි මිනිත්තු 5-10ක් අරගෙන මේක මනසට පොඩ්ඩක් දාගෙන ඊට පස්සේ අපි භාවනා කරමු.